හොඳයි අපි එහෙනම් පටන් ගමු නේද? නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. එතකොට අපි සමතකන්දකේ මුල් කොටස් කීපයක් අපි ගිය වතාවේ සාකච්ඡා කළා. ඉතුරු ටික දැන් අපි සාකච්ඡා කරගෙන යන්න ඕනේ. ඉදාර ඇහුවනේ ප්‍රශ්නයක්, මේ දැන් විනය කර්ම දෙකක් අරගෙන වෙන වෙනම විනය කර්ම කියලා කියමුකෝ. එහෙම අරගෙන මාන දෙකක් දැන් පුරන්න තියෙනවා. මේ මාන දෙකක් එක දවසේ පුරන්න පුළුවන් කියලා ඇහුවනේ නේද? ඉතින් එහෙම පුළුවන් කියලා හෝ බැහැ කියලා ඉතින් අර ඍජුවම කියලා නැහැ. දිද්දිනේ සන්නංශෙත් ඒක කිව්වා. කොතනක සඳහනක් නැහැ කියලා. නමුත් අර දැන් එකවතක් සමාදන් වුණාට පස්සේ එයා එතකොට අර ප්‍රකෘති භික්ෂුවකුත් නෙවෙයිනේ. සාමාන්‍ය වතක් තව වතක් වතක් සමාදන් වෙන්නේ ප්‍රකෘති භික්ෂුවක්නේ. මේ ඊට පස්සේ නෑ ප්‍රകൃති භාවයෙන් මිදිලා මානත්ත්‍ චාරික වෙන්නේ නේ වත සමාදන් වුණාට පස්සේ. ඉතින් සාන්නාසිත් කිව්වෙ ඉතින් ඒක මේ චරිතින් සුදුසු නැහැ කියලා. ඉතින් එහෙම අර එතකොට ඒ වත හරියට පිරෙන්නෙත් නැහනේ මේ දවස් 6. දැන් කෝකටද ඒක පිරෙන්නේ කියලා එතකොට ප්‍රශ්නයක් එනවනේ නේ රාත්‍රී 6. වෙන වෙනම කර්ම දෙකක් ගන්න එක ගැටලුවන්නේ. ඒකේ තව ප්‍රශ්නයක් ඇහුවනේ දැන් පිරිවෙසක් පුරාගෙන යන අතරතුර එක්ක අපි හිතමු මූලායේ පටිකස්සනේ වෙලා හෝ නොවි හෝ පිරිවෙසක් පුරාගෙන යන අතරතුර නික්ෂේපයක් කරනවා. ඊට පස්සේ ආපහු නික්ෂේපය කළාට පස්සේ ආය අලුතින් ඇවැත් වෙනවා. එතකොට දැන් කලින් ගත්ත පිරිවෙසකුත් තියෙනවනේ. ඒකයි දැන් නික්ෂේප කළ අවස්ථාවේදී වෙච්ච ආපත්‍යයි අනුව ඊළඟට මානත තීරණය කරන්නේ කොහොමද? ඔව් අන්න ඒකයි. දැන් පටිච්චන්නද අපටිච්චන්නද කියලා ඔතන බලන්න වෙනවා. දැන් පළවෙනි එක පටිච්චන්න නිසාමනේ පිරිවිසක් ගත්තේ. ඇවැත් ඔක්කොම පිළිසන් නිසාමනේ පිරිවිසක් ගත්තේ. එතකොට ඒ පිරිවිස පුරාගෙන යද්දී නික්ෂේප අවස්ථාවේදී සිද්ධ වෙච්ච ආපත්‍යයක් අපටිච්චන්න වුණොත්, අපටිච්චන්න වුණොත් මානත පටිච්චන්නානංච අපටිච්චන්නානංච කියලා එක මානත ගන්න පුළුවන්. ඒ දෙකටම කිව්වා. ඒ ණය ක්‍රමයේ කිව්වා. පෙලෙත් සන්නංස පටිච්චන්නානංච අපටිච්චන්නානංච කිව්වනේ. මානත දෙන්න පුළුවන් දෙකටම. අලුත් ඇවැත් දෙකක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අරක එක ඇවත, ඒක පටිච්චන්න ඇවත, ඊට පස්සේ අපටිච්චන්න. වැඩි දැන් පටිච්චන්න වුණා. ප්‍රශ්නේ ආවේ ආයිසත්. ඔව්. 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 දෙකක් ගන්න ඕනේ කියන එක තමයි ඉතින් සවන්නසිට කිය. මොකද දැන් ආය මූලායේ පටිකස්සනයක් කරන්නත් බෑ. අරකට පිරිවෙසට ආය පිරිවෙසක් සමෝදාන කරන්න නැහැනේ. අර පිරිවෙසට ආය මේක එක පිරිවෙස එකතු කරන්න බෑ. එහෙම වුණොත් ඉතින් අබ්බහණය දක්වා මොකද වෙන්න ඕනේ? විනය කර්ම වෙනම දෙකක් යන්න ඕනේ. බෑනේ සන්නංස, ඒක දැන් වෙනම මේ පුරාගෙන ගියපු එකක්නේ. බෑනේ. ආයේ අරක දැන් පාරිවාසික වෙලා ප්‍රകൃති වෙලා සිද්ධ වෙච්ච එකක්නේ. නික්ෂේප කළාට පස්සේ. ඒකයි ගැටලු. මුල ඉඳලම ප්‍රകൃති මට්ටමේ හිටපු කෙනෙක් නෙවෙයිනේ. දැන් හැබැයි නික්ෂේපයෙන් පස්සෙත් ඔන්න වෙච්ච ඒ වගේ පටිච්චන්න වෙලා ආය ඒකට ගද්දී මූලායි පටිකස්සන වෙලා ගියොත් එහෙම ඒවා ඕනනම් ආයෙ සමෝදාන කරගන්න පුළුවන්. ඇයි දැන් ඒක වෙනම එකක් විදිහටනේ යන්නේ. ඔන්න ඔහම වෙච්ච හතරක් ගැන තමයි අර ඇහුවේ මගේ. මොකද සමහරු නික්ෂේප කරනවානේ, නික්ෂේප කරලා සමහරු මාස ගණන් ඉන්නවා. ඒ ඉන්න අතරතුරේ මොකද වෙන්නේ? ආයවැත් වෙලා ආය පටිච්චන්න වෙනවා. එහෙම වෙච්ච ගමන් ආය මොකද වෙන්නේ? ඒකට ඉතින් වෙනම පිරිවෙස් පුරලා වෙනමම විනය කර්මේ යන්න වෙනවා. සමහරට ඒකත් ආය භාගෙට ආය ප්‍රශ්න. ඒකයි වැඩි. මොකද අරිජිත් ආයසන බෑ තුන්. ඒක ප්‍රකෘති අවස්ථා දෙකක සිද්ධ වෙච්ච දෙකක්. ඒකයි වැඩි. ඔක්කොමද ඒත් ඉතින් දෑනේ කර්ම සිද්ධයි නම් ඉතින් සිද්ධ වෙච්ච කර්මයන් කොහොමද අවසි කරන්නේ? ඔන්න අසිද්ධ. අන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මුලින් කර්ම අසිද්ධයි නම් වාසියක් තියෙනවා. එහෙම අයින් කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් නික්ෂේප කරලා වෙච්ච එකක් වෙන්න බෑනේ. එහෙනම් කර්මය අයින් කරන්න පුළුවන් එකක් නම් දැන් මේක නික්ෂේපේ වුණාට පස්සේ වෙච්ච එකක් නේ මේ ප්‍රශ්නේ එන්නේ. එහෙම නැතු වුණා නම් ඉතින් කෙලින්ම ආය මූලය පටිකස්සන කරත හැකිනේ. ප්‍රകൃති අවස්ථාවෙම වුණා නම් හරිනේ. හොඳයි, එතකොට අපිට අද යේබුහිය සිකාව කතා කරන්න තියෙනවා නේ. තිනවත්තාරකේද? තිනවත්තාරකේට නෑ නෑ, යේබුහිය සිකාව කිව්වේ නෑ නේ. ඔය ඒකේ අට කතාවක් තියෙනවා. දැන් අපි මේ දක්වා කතා කරපු අධිකරණ සමත මොනවද? අමූල්‍ය විනය කාටද දුන්නේ? ගග්ග භික්ෂුවට. සති විනය? ඒකට හේතුනේ කවුද? හරි, එතකොට අපිට පටිඤ්ඤාතකරණය කිව්වද? කිව්වනේ. ඔව්, ප්‍රතිඥාව ගැන කිව්වා. යේබුය සිකාවෙත් කිව්වා. හා හා. එහෙනම් අපි යේබුය සිකාවේ අට කතාව කියමුනේ. අට කතාව කියලා තස්සපාපීය සිකාවට එමු. කවුරු හරි අටුවාව කියමු. 882 පිටුව. එහෙම 882 සංස අන්තිම කොටසනේ. ස්වාමීන් වහන්සේ කියමුද? කියමු කමන්න. පුළුවන් පුළුවන් කියමු. පරිවර්තනයක් ටිකක් පුළුවන් නේද? මයික් එක නැද්ද? අද ගෙනාවේ නැද්ද? කමන්න ස්වාමීන් වහන්සේ පටන් ගමුකෝ, වෙලා යන ඉන්න. බැටරි දානකම් මේකද?
රසනස යේ බුද්ධියසිකා වූප සමේතුන්ති එත්ත යස කිරියාය ධම්මවාදිනෝ බහුතරා ඒසා යේ බුද්ධියසිකා නාම අදම්මික සලාක ගාහේසු ඕරමත්තකන්ති අරිත්තං අපමත්තකං බණ්ඩන මත්තකං මේව නැච ගතිගතන්ති දේතයෝ ආවාසේ නගතං තත්ථේව වා දත්තිකත්තුං අවිනිච්චිතං නැච සාරිත සාරිතන්ති දත්තිකත්තුං තේහි බිකෝහි සයං සාරිත සාරිතං වා අඤ්ඤේහි සා චාරිතං වා න හෝති ජානාති ඉති සලකන්
සලකන් ගාහෙන්තෝ
සලකන් ගාහෙන්තෝ ජානාති අදම්මවාදී බහුතරාත්ති අප්පේව නාමාති ඉමිනා නීහාරේන සලකාය ගාහියමානාය අපින් අපි නාම අදම්මවාදීනෝ බහුතරා අස්සෝති අයමස්ස අජ්ජාසයෝ හෝති අපරේසුපි දීසු ඒසේව නයෝ.
හරි, පළවෙනි කියපු වාක්‍ය දෙකක් පරිවර්තනය කරමු. සංස ඒ බුහිය සිකාය රූප සමේතුන් ඉති එත්ත පුළු දැ අමාරු. හරි, ඉතුරු ටිකත් එහෙනම් පාලියම කියලා අපි ඡේදය සාකච්ඡා කරමු. අදම්මේන ගන්හන්තීති
අදම්මේන ගන්හන්තීති අදම්මවාදිනෝ ඒවන් මයා බහු භවිස්සාමීති දේ දේ
භවිස්සාමාති
භවිස්සාමාති දේ දේ සලකායෝ ගන්හන්ති වග්ගා ගන්හන්තීති දේ ධම්මවාදිනෝ ඒකං ධම්මවාදී සලකානං ගන්හන්ති ඒවන් ධම්මවාදිනෝ න බහු භවිස්සන්තීති මඤ්ඤමාන නච්ච යතා දිට්ඨිය ගන්හන්තීති ධම්මවාදිනෝ හුත්වා බලව පක්ඛන් බජිස්සාමාති අදම්මවාදී සලකන් ගන්හන්ති ධම්මවාදී සලක ධම්මික සලක ගාහේසු අයමේවත්තෝ පරිවත්තේත්වා වේදිතබ්බෝ ඒවං සලකන් ගාහෙත්වා සචේ බහුතරා ධම්මවාදීනෝ හොಂತಿ යතතේ වදಂತಿ ඒවං තං අධිකරණං රූප සමේතබ්බං ඒවං යේබුය සිකා ය වූපසන්තං හෝති අයමෙත්ත සංකේපෝ විත්තාරෝපණ පරතෝපි ආගමිස්සති.
හරි, එතකොට දැන් අපි කතා කරන්න යන්නේ යේබුය සිකා කියන අධිකරණ සමතේ නේද? මේ නම් කිව්වට ඉතින් බය වෙන්න ඕනේ නැහැ. මේවිතී අපිට අර අහලා පුරුදු නැති හින්දායි මේ නිකන් අර කුතුහලයක් හිතේ එන්නේ. අමුතු දෙයක් නෙවෙයි මේකෙන් කියන්නේ. යේබුය කියන පදය පාලි යෙදෙන්නේ බොහෝ සෙයින් කියන අර්ථයනේ. ඒතර ධර්මවාදී පිරිස බහුල කරගෙන විසඳන සමතය යේබුය සිකාව කියලා කියනවා. ඒවා ඉතින් ව්‍යාකරණ අනුකූලව පද හැදෙන විදිහ විස්තර කරනවා. ඒවා පස්සේ මෙහෙමිට බලාගන්න නිරුක්තිත් එක්ක මේ පදේ හැදෙන විදිහ කියනවා. ඉතින් දැන් අට කතාවේ කියනවා යේබුය සිකායි රූප සමේතුන් ඉති එත්ත. පෙළේ කිව්වනේ යේබුය සිකායි රූප සමේතුන් කියලා. අන්න ඒ පෙළේ කිව්ව අදහසේ යස්සා කිරියාය ධම්මවාදීනෝ බහුතර. යම් ක්‍රියාවකින් ධර්මවාදීහු බහුතර වේද. ඒසා යේබුය සිකා නම් එය යේබුය සිකාව නම් වේ. අදම්මික සලාක ගාහේසු අධාර්මික සලාක ගැන්වීම් අතරෙහි. එතන අර අධාර්මික සලාක ගැන්වීම් ක්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒකෙදි එකක් තමයි අධාර්මික සලාක ගැන්වීමේ එක ක්‍රමයක් තමයි ඕරමත්තකම් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ඕරමත්තකම් කියන එක අට කතාවේ තමයි විස්තර කරන්නේ. මේකේ අර්ථය මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මේ විදිහට සලාක ගැන්වුවොත් ඒක ධාර්මික සලාක ගැන්වීමක් නෙවෙයි. ඕරමත්තකම් ඉති පරිත්තං. පරිත්තං කියලා කියන්නේ ටිකක් ස්වල්ප වශයෙන්. අප්පමත්තක ඒත් ටිකක් අල්ප මාත්‍රයක්. බණ්ඩන මත්තං ඒව සුළු අල්ප මාත්‍ර වූ කලහයකට මේ යේබුය සිකාව පවත්වන්නේ නැහැ. පැහැදිලිනේ? ඒකයි ඉස්සරහට තව එක විස්තර කරන්නේ. මේ දුරදිග ගිය විසඳන්න අපහසු දුරදිග ගිය
අධිකරණයක් වෙන්න ඕන. එහෙම අධිකරණයක් තමයි
මේ යේබුය සිකාවෙන්
සංසිදුවන්.
ඊට පස්සේ කියනවා නැච ගතිගතං. පෙළේ තිබ්බනේ නැච ගතිගතං කියලා පදයක්. අන්නේ ගතිගතං කියන පදයේ අපි අර්ථ විස්තර කරගන්න ඕනේ ද්වේතයෝ ආවාසේ න ගතං ආවාස දෙක තුනකටවත් ගිහින් නැහැ කියන අර්ථය. පැහැදිලිද? ඒ කියන්නේ මේක සුළු ප්‍රශ්නයක්, දුරදිග කියපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න ඔතෙන්ට පාචිත්‍ය යෝජනාවේ ආචාර්යන් වහන්සේ විස්තර කරනවා එත්ත චිරකාල භාවං නැච ගතಂತಿ දස්සෙන්තු. බොහෝ කල නොගිය බව දැක්වීමට තමයි මේ දේතයෝ ආවාසේ න ගතං කියලා කියන්නේ. එහෙමයි. මේ සාමාන්‍ය සන්නස මේ විසඳගන්න. ඔව්. ඒකයි අර ඊළඟට කියන්නේ මේ තත්ත්වෝවා දික්කත්තුන් අවිනිච්චිතං නේ. දෙතුන් වතාවක්වත් මේක විනිශ්චයට බැසගෙන නැහැ. කරගන්න ඕනේ. ඔව්. ඉතින් ඒ මට්ටමට විනිශ්චය කරගන්න බැරි එකක් තමයි දැන් මේ යේබුයසිකාවෙන් මේක විසඳන්න යන්නේ. නෑ එහෙම නම් පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අසුතුන්කත් ගියපු එවුවන් නැත්නම් ඉතින් එහෙම වෙන්නේ නෑනේ. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා කියන්නේ නැහැ ඉතින්. යනවා යනවා. උනානේ ඔව්. ඔව්. දැන් අපිට චුල්ලෝගපාලිම ඉස්සරහට එනවා. මේ ဒုတိය සංගීති කතා කියලා වෙනම එනවා. බොහෝම මේ ඕ පරිශ්‍රමය දරලා උන්වහන්සේලායි වැඩේ කරේ. සෑහෙන උත්සාහයක් අරගෙන ධර්මවාදී පක්ෂයේ බලවත් කරගෙන කරුණු කියලා කියලා සෑහෙන උත්සාහයක් අරන් තමයි සන්නන්සේලායි වැඩේ කරේ. දැන් ඒකයි මම උදාහරණයකට කිව්වේ. දැන් අද හිතලා බලන්නකෝ, විකාල භෝජනය, ඒ වගේම ඔය රූපීය ශික්ෂාව, ඔය වගේ දේවල් අපි විසඳන්න ගියොත් එහෙම කොහොමද වැඩේ? ලංකාවෙන් භික්ෂුන් වහන්සේලා එකතු කරලා විසඳන්න ගියොත් එහෙම ලේසි නෑනේ වැඩේ. අනිවාර්යයෙන්ම. ඔය තිනවත්තාරකය කියන එකේ අර්ථය මේ හරියට තේරුම් ගන්න ඕනේ. ඒක අද විස්තර කරද්දී අපි කියන්නම් මේ ඔය පොඩි පොඩි ප්‍රශ්න මේ වහලා දානවා කියන එකම නෙවෙයි තිනවත්තාරකය කියන්නේ. ඉතාම බරපතල එකක්. මේ ආපත්‍ති ගානවත් හොයාගන්නවත් දැන්. ඒක එතනින්ද විස්තර කරන්න. දැන් ඉස්සරහට එනවනේ. ඒ නිසා ওই පොඩි පොඩි ඒවට මේ යට ගහන්න හොඳ නැහැ ප්‍රශ්න. ඒවා අදින්න ඕනේ. ඒවා මතු කරලා විසඳන්න ඕනේ මේ. ඒක අපි එතනින්ද කතා කරමු. ඒතර යේබුයසිකාවේදී ඊළඟට කියනවා නැච සරිත සාරිතං. දික්කත්තුන් දත්තික්කත්තුන් තේහි බික්කුයි සයන් සරිතංවා අඤ්ඤෙහි සාරිතංවා. දෙතුන් වතාවක්වත් ඒ භික්ෂූන් විසින් තෙමේ සිහි කරන ලද්දේ හෝ අන්‍යයන් විසින් සිහි කරන නොලද්දේ. පැහැදිලි නේද? ඒ කියන්නේ මේක මේ සිහි කරලවත් නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. එහෙම නැත්තම් බෑ. ඔව් මේකයි ස්ම මේ විසඳන්න ඕනේ දෙයක් කියන එක. අන්න ඕ සීගිරින් තමයි. විශේෂයෙන් කියන්නේ ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව. මොකක්වත් කලින් කට්ටියට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලාවත් කියන්නේ නැතුව එකපාරටම යේබුයි සිකාවකින් විසඳන්න යනවා. එතකොට ඉතින් ඒක හරියන්නේ නැහැනේ. කලින් මතක් කරලා ඉන්නපෑ. ඔව්. එහෙම මතක් කළා නම් පොඩි තැනකින් ඕක විසඳ ගන්න තිබ්බා. ඒකයි. ජානාතිති සලාකං ගාහින්තෝ ජානාති. සලාක ගන්වනුයේ කෝ දනි අධම්මවාදී බහුතරා इति. සලාක ගන්නකොට දන්නවා අධර්මවාදී බහුතරයයි. අප්පේව නාමාති ඉමිනා නීහාරේන. අප්පේව නාම යනුවෙන් කිව්වේ ඉමිනා නීහාරේන. ඔය නීහාරේන කියලා ගන්න කොහොමද අර්ථය? ඔව් නීහාරේන කියන එකේ දැන් ඉමිනා නීහාරේන සලාකාය ගාහිය මානාය කියලා කියනකොට ඒකේ අර ප්‍රකට වෙන අර්ථය මොකක්ද? දැන් නීහර නීහරති කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙන යනවා කියන අර්ථයන්නේ. අන්න හරි. අන්න ඒ ඒ ගත්තොත් කියනකොට තේරෙනව නේද කාරණාර්ථයක් එනවා කියලා. මෙන්න මේ කරුණෙන් කියන එක. අන්න ඒ නිසා පාචිත්‍යෝජන සංසිත කියනවා ඉමිනා නීහාරෙන කියලා ඉමිනා කාරණේන කියලා අර්ථ ගන්න කියලා. මේ ක්‍රමවේදේ මේ කාරණේ. ඉමිනා කාරණේන කියන අර්ථයෙන් ගන්න කියන්නේ. මේ කාරණේන් සලාකාය ගාහියමානයි සලාක ගන්නන කල්හි අපි නාම අදම්මවාදීනෝ බහුතරාස්සු इति අධර්මවාදීහු බහුතර වන්නාහු යයි අයන් අස්ස අධ්‍යාසය හෝති. මේ අධ්‍යාසයේ අදහස ඔහුට වෙනවා. අපරේසුපි ද්වීසු ඒසේව නයෝ. අනිත් දෙකේද මේ ණය ක්‍රමය. අදම්මේන ගණ්හන්ති इति අදම්මවාදීනෝ එවං මයන් බහු භවිසාමාති ද්වේ ද්වේ සලාකායෝ ගණ්හන්ති. අධර්මවාදීහු මොකද කරන්නේ? අපි පිරිස වැඩි කරගන්නම් කියලා ඒගොල්ලන්ගේ පැත්තට සලාක දෙක දෙක ගන්නවා. අපි සලාක දුරට දෙක දෙක ගත්තොත් ඒ තමයි වෙනකොට ඒගොල්ලන් කට්ටිය අඩු වෙලා ගන්න බැහැ. අපි දැනගත්තොත් ධර්මවාදී බහුලමනිය කාරණාවක් මේ පිටාරේ ගාන කරන්නේ නැහැ නේද? කරන්නේ
නැහැ. ආ
අධර්මවාදී බහුලයි කියලා දැනගත්තොත් කොහොම කරන්නේ නැහැ.
ඒක තමයි. ඔව්. හැබැයි සලාක දාන ඒ ඉන්න ගානට. ඔව්. අන්න එක. දැම්මම හැබැයි එන්නේ 800ක් විතර එන්නේ. ඔව් ඒ වන්නේ. අන්න එක යටි. සන්නස මෙතන ගන්නනවා කියලා කියන්නේ ඇත්තට මම ඕක බැලුවා. දැන් මේ මේ කියන්නේ ගැන්වීමේ ප්‍රශ්නයක්ද නැත්නම් ගන්න එකේ ප්‍රශ්නයක්ද කියලා. ඒ සලාක මේ බෙදලා අන්තිමට තීරණය කරනකොට සලාකේ ගැනීම ක්‍රියාවලිය කරන්නේ ඇත්තටම මේ ඒ අවස්ථාවට සම්බන්ධ භික්ෂූහු. ඒක මොකද මේ පාචිත්‍යෝ දැන් ගන්නහන්ති කියලානේ කියන්නේ. ගන්නහන්ති ඒතර කතරූපදේ. දැන් සලාක ගන්වන කෙනා නම් මේ වැඩේ කරන්නේ ගන්හා පේතිය ආදී වශයෙන් එන්න එපා. එතන කතුරු කෙලිම කියන්නේ කියනවා මේ ඈ එක එක නා ගන්නවා. ඔව් ඔව් ඕක දැන් මේ පේන්නම ගන්න ඕනි කියලා එක්කුත් නැහැ. මේ දැන් අපි ඡන්දේ දාන්නේ හොර ඡන්ද දානවා වගේ වැඩක් ඉතින් මේ. දැන් ඡන්ද කාඩ් එක ඡන්දෙට එන්නේ නැති මිනිහගේ ඡන්ද කාඩ් එක හොරකම් කරලා එක්කෙනාම දෙකක් දාන්නේ. ඒ වැඩේම තමයි මේ. ඒකයි එහෙම කළාට ජීබීසිකා විසඳෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. අසාධාරණ නිසාම.
තමන් දැන් අපි ඇතන ගොරක් අපි වචන ගන්නහදී අපි දෙකක් ගන්නවා. එතකොට අපිට මේ විසඳනකොට අපේ පිරිස අඩුයි. අපේ මුළු වැඩේ කරගෙන තියෙනවා.
ඔව්. පිරිස අනු නෙවෙයි සංස සලාක ගාන අනු නේ ගණන් කරන්නේ. ඔව්. එහෙම දැන් සලාක ගාන වැඩි කරගන්න බෑ ඇත්තටම. තේරුණාද? දැන් පිරිස අඩු වෙලා සලාක වැඩි වෙන්න බෑ. ඇයි දෙකක් ගන්න බෑනේ? ඒ නිසා ඉන්න පිරිස ගන්නටම තමයි සලාක ගන්න. ඉතින් කෙනෙක් ආවේ නැතත් එයා වෙනුවට ගන්න බෑ. හා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඕකෙදි. ඈ? ඔව්. 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 එහෙමත් බෑ. ඔව්.
සම්මතේ
ගන්නේ
නැහැ.
අරක දීර්ඝ වෙලා නේ. ආයසතුන් අරක මේ කාරිත පදේ වගේ පේන්නේ ඇස්ම. හැබැයි සාරිත කියලා දීර්ඝ උනේ නේද? මේ ව්‍යාකරණ පැත්ත නම් මම බැලුවේ නැහැ. ඕකේ. අන්න ඒක. කාරිතයක් තමයි ඒක තමයි. ඒක මම බලන්න. මේ පේන්නේ කාරිතය. මොකද අඤ්ඤේහිනේ තතිය විභක්තියනේ තියෙන්නේ. ඔව්. කෙලින්ම කියනවා. සාරිත සාරිත පදානස. සාරිත අඤ්ඤේස. සුද්ධ කාරිත කිරිය බාවන් දස්සෙන්තු ආහ කියලා කියනවා. සමහර පදවල ඇස්ම කාරිතේ මේ විදිහට හැදෙන්න පුළුවන්. ඔව් ඒක චුට්ටක් මේ බලන්න ඕන ඇස්ම. පාචිත්‍ය යෝජනා විස්තරයක් තියෙනවා කියලා ලියාගන්න. ඊට පස්සේ දැන් කියනවා කොහොමද අදම්මේන ගණ්හන්ති ඉති අදම්මවාදිනෝ ඒවම් මයම් බහූ භවිස්සාමිති දේදී සලාකායෝ ගණ්හන්ති වග්ගා ගණ්හන්ති ඉති ද්වේ ධම්මවාදිනෝ ඒකම් ධම්මවාදී සලාකම් ගණ්හන්ති. ධර්මවාදී දෙදෙනෙක් එක් ධර්මවාදී සලාකයක් ගනිද්ද ඒවම් ධම්මවාදිනෝ න බහූ. හැබැයි එහෙම ගන්නෙ කොහොමද? හිත තියෙන්නේ කොහොමද? මේ අන්න ඒකයි. ධම්මවාදිනෝ න බහූ භවිස්සන්ති ඉති මඤ්ඤමාන. එතකොට සන්නංශ මේ දැන් දෙන්නෙක්ගේ සලාක දෙන්නෙක්ට එන්න ඕනේ සලාක දෙකක් නේ. මේක කරන්න දෙන්නෙක් එක්කෙනෙක් ගන්නවා. එහෙම එක්කෙනෙක් ගන්නකොට ඇයි එහෙම ගන්නෙ? තමන්ගේ පැත්ත අඩු කරගන්නනේ ඇත්තරම. නැත්තම් තමන්ගේ පැත්ත දිනවන්න ඉන්න කෙනා කොහොමද අර වැඩේ කරන්නේ? ඔව් එහෙම කරන්න එපා කියලා කියන්නේ ඒකයි. සමහර සංසු වාදයේ ධර්ම වුණාට තමන්ගේ පැත්ත පරද්දවන්න ඉන්න එනත් පුළුවන්. දැන් මේක ඇත්තටම අවුලක් තමයි. අවුල නිසාම තමයි මේක වෙන්නේ නැහැ කියලා කියන්නේ. පුළුවන් පුළුවන් එන්නු දැන්. ඔව්. ඉතින් දැන් ඇමතිත් එක්ක මේ රැස්වීම වලටත් යනවා ඔක්කොම කරනවා. මොකක්වත් දන්නේ නැහැ. ඡන්දේ දානවා අනිත් පැත්තට. ඒ වගේ වැඩ ඉති. නැච යථාදිට්ඨිය ගණ්හන්ති ඉති ධම්මවාදීනෝ හුත්තා බලවපක්කම් භජිස්සාමාති අධම්මවාදී සලාකම් ගන්නහන්ති. ඒකත් ඒ වගේම වැඩයිද? අර උදාහරණයක් විදිහට කිව්වේ සල්ලි පාවිච්චි කරනවා නම් හොඳ නෑ කියලා. ඉතින් කී දන්නවා එහෙම තමයි දෘෂ්ටිය තියෙන්නේ. නමුත් ඉතින් දැන් සල්ලි පාවිච්චි කරන එක නතර කරන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නේ කියලා අධර්මවාදී පක්ෂය මේ භජනය කරනවා. ධම්මික සලාක ගාහේසු අයමේවත්තෝ පරිවත්තෙත්වා වේදි තබ්බු. ධාර්මික පැත්තේදී අනිත් පැත්තට පෙරලලා අර්ථය ගන්න කියනවා. ඒවන් සලාකං ගාහිත්වා සචේ බහුතරා ධම්මවාදිනෝ හොಂತಿ යතා තේ වදಂತಿ ඒවන් කං අධිකරණං වූප සමේතබ්බා. ඒවන් ඒබුහ්‍ය සිකාය වූපසන්තං හෝති. ඉතින් මේ විදිහට අධිකරණය සංසිඳු විය යුතුයි කියනවා. මෙසේ ඒබුහ්‍ය සිකාවෙන් සංසිඳුන ලද්දේ වෙයි කියලා කියනවා. දැන් මේවයි ඇත්තටම අපිට නොතේරෙන තව සෑහෙන සම්මුතිය තුල භාග්‍යතුන් වහන්සේ දැක්ක දෙයක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? මොකද දැන් සම්මුති ලෝකයාගේ අපවාදාදීන් ගරහ මෝචනාදීන් මිදෙන්න ආදී කරුණු මතත් සමහර කරුණු පනවනවානේ. දැන් මේක ඇත්තටම ධර්මවාදී පක්ෂයට ඉඩක් තව චුට්ටක් වැඩිපුර ඉඩක් දුන්න අවස්ථාවක් ධර්මවාදීන්ට. නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේ මෙච්චර මේ සලාක අරගෙන මේවා කරන්න ඕනේ නැහැ මෙහෙමයි කියලා එක ඍජු ශික්ෂාපදයකින් ඕක පනවන්න තිබ්බනේ. මෙහෙම කරොත් වැරදි, මෙහෙම කරොත් හරි. දැන් මේක පේනවනේද යම්සි ක්‍රමවේදයක් ගිහිල්ලානේ මේ තැනට එන්නේ. ඒතර එහෙම ක්‍රමවේදයකින් ආපුවාම කාට උනත් චෝදනා කරන්න බෑ. අපි මෙහෙම ක්‍රමවේදයකින් තමයි මේ දේ කළේ. දැන් සමහර වෙයි නඩු දිනන ක්‍රම තියෙන්නේ. අර එක නඩුවක් දින්නලු නේද ගොයන්කොලේ මේ හැංගිලා ඉඳලා වෙඩි තිබ්බේ කියලා අන්තිමට උසාවියේදී ගොයන්කොලයක් ගෙනල්ලා පෙන්නවලු. දැන් ගොයන්කොලේ කියන්නේ අර ලොකු පිඩනේ. ඒ වගේ එහෙම නඩු දිනන ක්‍රමත් නේද? එච්චර අසාධාරණ එකක් නම් නෙවෙයි මේ. මේ දිනන්නේ වෙන්නේ නැහැ. වෙන්නේ ගන්න. ධර්මවාදී පිරිස වැඩි උනත් බෑනේ අසතුන්. දැන් මොකක් හරි අධිකරණයක් නැත්තම් අන්න ඒ අයට තමයි ඉතින් මේ ඒබුජසිකාව කියන ක්‍රමයේ වේදේ දුන්නේ. වෙලා ඔව් ඔව් යන්නේ. ඔතනදී අපිට විශේෂයෙන් අපිට කරන්න තියෙන දේ තමයි ධර්මවාදී පක්ෂය බලවත් කරගන්න එක. ඒක තමයි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන කාර්යය. සලාක නැත්නම් ගන්න එකවත් තෝරන එකවත් ඒව නෙමෙයි. නිතරම ධර්ම දෘෂ්ටිය නිවැරදි කරවන එක. නේ? පන්සලෙන් පන්සලට හරි ගිහිල්ලා කියන්න වෙනවා සල්ලි පාවිච්චි කරන එක හොඳ නෑ. ඕක මෙහෙමයි. ඉතින් එහෙම එක කියලා 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 නේද? බ්‍රේන් වොෂ් කරන්න වෙනවා. ඔව් තමන්ගේ පක්ෂේ බලවත් කරගන්න. හරි. ඊළඟට අසුචීටි. ඒ ටික අපි තස්ස පාපීය සිකාවෙන් කරුණ ටික කියලා ඉන්න ඕනේ පෙළ. ඒක අපි කියමු. මේ ආපහු ආයසතුන් වහන්ස මේ 885 පිටු එහෙම ওই ටික එනවා පව්. පෙලේද? පොඩ්ඩක් ඉන්න. ඒබුය සිකාවේ නේද? ඔව්. ඔව්. ඒකේ ආවනේ පෙළ බලන්නකෝ ආපහු. අපේව නාම අදම්මවාදී බහුතර අස්සු. ජානාති සංඝෝ බිජ්ජිස්ස තීති. අපේව නාම සංඝෝ බිජ්ජෙය යාති. ඔව් ඔව්. නෑ නෑ මේකේ පේන්නේ අස්නා මේ අපේව නාම දෙකක් තියෙනවනේ. ඒ දෙකට අදාළව විස්තරේ කර අදම්මේන ගන්නන්ති වග්ගා ගන්නන්ති නැචර යථා දිට්ඨිය ගන්නන්ති කියන එකක් එනවනේ පිටිපස්සේ. අන්න ඒ ණය ක්‍රමයේදී ඔව් ඊළඟට නැචේ අතාදිත්‍ය ගන්නන්ත කියන එකෙන් පහලින් කියන අටුවාව යාපවුනේ. අරවතෙන් වල අර විශේෂයක් කියන්න නැහැ ඒකයි තියෙන්නේ. තස්ස පාපී සිකාව කියමු අපි. මේකේ මේ බුද්ධ ජයන්ති එහෙමනම් තියෙන උවාලෝ කියලා තියෙනවා උපවාලෝ කියලා තියෙනවා. චට්ට සංගායනාවෙත් යෙදෙන්නේ මේ භික්ෂුවගේ නම. පවාලෝ කියලා වගේ මට මතක. උවාලෝ කියලා නේ. හේවා විතරණ පොතේ වාලු ඒක උපවාල භික්ෂුව කියලා කියන්නේ උපවාල හරි කවුද කියන්නේ පෙළ
අවසරයි සර් තස්ස පාපීය සිකා තේන කෝපන සමයේන ස්පුවාලෝ බික්කු සංගමජ්ජේ ආපත්‍ය අනුයුඤ්ජමානෝ අවජහනිත්වා පටිජහනාති පටිජහනිත්වා අවජහනාති අඤ්ඤේන අඤ්ඤම් පටිචරති සම්පජාන මුසාබාසති යේතේ බික්කු අප්පිච්ඡා තෙය්‍යාලන්තේ උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කතං හිනාම උවාලෝ බික්කු සංගමජ්ජේ ආපත්‍ය අනුයුඤ්ජ
හරි හරි කියන
උවාලෝ බික්කු සංගමජ්ජේ ආපත්‍ය අනුයුඤ්ජය මානෝ අවජානිත්වා පටිජහනිස්සති පටිජහනිත්වා අවජානිස්සති අඤ්ඤේන අඤ්ඤම් පටිචරිස්සති සම්පජාන මුසා බාසිස්සතිති අතකෝතේ බික්කු භගවතෝ ඒතමත්තං ආරෝචේසුං සච්ඡංකිර බික්කවේ පෙය්‍යාලං සච්ඡං භගවා පෙය්‍යාලං විග්‍රහිත්වා ධම්මෙන් කතං කත්වා බික්ඛු වාමන්තේසි තේනෙහි බික්ඛවේ සංඝෝ උවාලස්ස බික්ඛුනෝ තස්ස පාපීයසිකා කම්මං කරෝතු එවං ච වන බික්ඛවේ කාතබ්බං
හරි පැහැදිලිද මුල් ටික එසමෙහි මේ උපවාල කියන භික්ෂුව සංගමැද ආපත්‍යකින් අනුයුංජයමානෝ කියලා කියන්නේ අනුයුංජනය කරනවා කියන්නේ
චෝදනා
ඔව් ඒ ඇවැත් පිළිබඳ විනිශ්චය කරනවා පරීක්ෂා කරනවා. එතකොට එහෙම පරීක්ෂා කරද්දී මොකද ওই අනුයුංජණයට ඒ කාලෙත් බොහෝ දුරට වැඩලා තියෙන උපාලි මහරහතන් වහන්සේ තමයි ඔය මේ විනය ප්‍රශ්නවලදී අනුයුංජණයට වඩින්නේ. ඉතින් අවජානිත්වා පටිජානාති. ඔය ටික අපි කතා කළා කොහෙදිද? ඔය වචන? ඔව්. ඒ සම්පජාන මුසාවාද ශික්ෂාවදී කතා කළා. අවඥා කොට ප්‍රතිඥා කරයි පටිජානිත්වා අවජානාති ප්‍රතිඥා කොට අවඥා කරයි අඤ්ඤේන අඤ්ඤම් පටිචරති අහන කොට මොකද කරන්නේ ඕ එකකින් එකක් වහනවා අනුයුංජීමාන කියලා කියන්නේද සවන්නංශ මේක විශේෂයෙන්ම එයාගේ ආපත්‍ය ගැන විමසන්නේ චෝදනාව සාරණාව තමයි යේතේ බික්කු අප්පිච්චා උජ්ජායන්ති කියන්ති අල්පේච්ච භික්ෂු විසින් නුගුණ කියන්න ගත්තා මේ කොහොමද මේ සංගමද ඇවතෙන් කරුණු විමසනකොට මේ විදියට ප්‍රතිඥා දීලා ආපහු අවඥා කරන්නේ අවඥා කරලා ප්‍රතිඥා කරන්නේ ওই විදියට ඊළඟට සම්පජාන මුසාබාසිස්සති මොකද කරන්නේ බොරු කියනවා ඉතින් භාග්‍යතුන් වහන්සේට සැලකලා බුදුරජාණන් වහන්සේ ගරිහා කරලා තස්ස පාපීය සිකා කම්මං කරෝතු. ඔහුට තස්ස පාපීය සිකා කර්මය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ anu දෙන්නා. මේ ඊට පස්සේ ඒ තස්ස පාපීය සිකාව කරන විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටමං වාලේ බික්කු චෝදිතා සාරේතබ්බෝ චෝදිතබ්බෝ චෝදිත්වා සාරේතබ්බෝ දැන් සන්නස මේ අර කර්මය මට්ටමට ආවහම තමයි ඊට පස්සේ දැන් කර්මාරහ කරගන්න චෝදනාව සාරණාව කරන්නේ කලිනුත් ඉතින් ඒව මතක් කරනවා මේක දැන් කෙලින්ම විනයානුකූලව දැන් මෙයා කර්මයට ගේන්න යන්නේ ඔව් සාරිත්වා ආපත්‍යං ආරෝපේ තබ්බෝ හරියටම සිහි කරලා ඔබ වහන්සේ මේ තැන මේ විදිහට මෙහෙමයි ඇවැත් කරගත්තේ කියලා ආපත්‍යයට නංවන්න ඕනේ. එහෙම නංවලා ආපත්‍යං ආරෝපෙත්තා වියත් වෙන බික්කුණා පටිබලයෙන් සංඝෝ ඥාපේ තබ්බෝ. සංඝයාට දන්වන්න කියනවා සුනාතු මේ භන්තේ සංඝෝ අයං වාලෝ බික්කු සංගමජ්ජා ආපත්‍ය අනුයුංජේමානෝ ඔය කරපු වැරදි ටික ඔක්කොම කියලා ඥාත්‍ය තියලා ඊට පස්සේ අනුශ්‍රාවණය කරලා කර්ම වාක්‍ය කියලා මේ තස්ස පාපීසිකා කර්ම සම්මුතිය දෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචිමානි භික්කවේ ධම්මිකානී තස්ස පාපීසිකා කම්මස්ස කාරණානි. තස්ස පාපීසිකා කර්මයට කරුණු කීයක් තියෙනවද? පහක්. අසූචිච හෝති. අසූචි වෙනවා කියලා කියනවා. ඔකට අර්ථය කියන්නේ කොහොමද? ඊළඟට අලජ්ජිච සානුවාදෝච තස්ස සංඝෝ තස්ස පාපීය සිකා කම්මං කරෝති ධම්මේන සමග්ගෝ. ඉමානිකෝ භික්කවේ පංච ධම්මිකානි තස්ස පාපීය සිකා කම්මස්ස කාරණ. ඒ අසුචි වෙනවා කියන එක ඉතින් අපි ඉස්සරහට විස්තර කරගමු, අට කතා වෙනවා. නැත්තම් මේ අසුචි යනවා කියලා එහෙම නෙමෙයි ඈ. අදම්ම කම්ම ද්වාදසකයක් තියෙනවා. තී භික්කයන්ගෙහි සමන්නාගතන් තස්ස පාපීය සිකා කම්මං අදම්ම කම්මංච හෝති. තස්ස පාපීය සිකා කර්මය අධාර්මික වෙන්න කරුණු කීයක් තියෙනවද? විශේෂයෙන් කියන්නේ සංස මෙතන අංග තුනයි. කොහොමද? අවිනේ කම්මංච දූප සන්තංච අසම්මුඛා කතං හෝති. මේක සම්මුඛේ කරන්න ඕනේ, අසම්මුඛේ කරන්න බෑ. අපටි පුච්චා කතං හෝති, පිළිවිසලා නොපිළිවිසා කළොත්. ඒ වගේම අපටි ඥාය කතං හෝති, ප්‍රතිඥාව නැතුව කළොත්. ඉතින් පෙයියාලම ඇතුලේ අර කලින් ණය ක්‍රම විස්තර කරපු විදිහට ද්වාදසකයේ විස්තර වෙනවා. ආපත්තින් අනාරෝපෙත්වා කතං හෝති, අදම්මේන කතං හෝති, වග්ගේන කතං හෝති. මේ කෝ භික්ඛවේ තීහෙ අංගේ සමන්නාගතං තස්ස පාපී සිකා කම්මං අධම්ම කම්මං චෝති අවිනේ කම්මං ච දූප සන්තංච යතා තජ්ජනීය කම්මං එවං විත්තාරේ තබ්බං. තජ්ජනීය කර්මයේ යම්සේද කිව්වේ මේ විදිහට පෙය්‍යාලං ආදී දිග අරගන්න කියලා කියනවා. ඉතින් ධම්ම කම්ම දාදසකේදී වෙන්න ඕනේ මොකක්ද? අපි කාගෙන් හරි අහමු. දැන් මේ පොත කියවගෙන යද්දී හැමෝම මේ අපිත් එක්කම ඉන්න ඕනේ ඈ. වෙන වෙන ලෝකවල වෙන වෙන කල්පනාවල ඉන්න එපා, ප්‍රශ්න අහන ඈ. එහෙම දැනුනොත් ප්‍රශ්න අහනවා. ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් පොත පරක්කු වෙන්නේ නැහනේ. ධම්මකම්ම ද්වාදසකයේ කොහොමද ලියාගන්නේ? ආනන්දශතු දැන් අපි ඉස්සෙල්ලා අදම්ම කම්ම ද්වාදස කියන කතා කරේ. ඒතර ධම්ම කම්ම ද්වාදසකේ වෙනස මොකද්ද? සම්මුඛේ කරපු එකක් වෙන්න ඕනේ, පිළිවිසලා කරපු එකක්, පටිඥාය කතා ප්‍රතිඥායෙන් කළා. ඉතින් ඔය ටිකම ආපහු මොකද වෙන්නේ? අර කලින් ණය ක්‍රමයේ වගේම හරවන්නයි තියෙන්නේ. අමාරු නෑනේ. ඊළඟට ආකංකමාන චක්කය. ඕන් දැන් තමයි ආකංකමාන චක්කයක් එන්නේ. තීහි භික්කවේ අංගේ සමන්නාගතස්ස භික්කුණු අන්න බාන චක්‍රයේ මෙනවා. ආකංකමානෝ සංඝෝ තස්ස පාපී සිකා කම්මං කරෙය්‍ය. සංඝයා කැමතිනම් අංග තුනකින් සමන්නාගත භික්ෂුවකට තස්ස පාපී සිකා කර්මය කරන්න පුළුවන්. දැන් මුලින් ප්‍රධාන වශයෙන් කිව්වේ ඊට අමතරව මේ හේතු නිසාත් ඕනනම් තස්සපාපීසිකාව කරන්න පුළුවන් කැමතිනම්. පැහැදිලිනේ, වෙනස් කරගන්න පුළුවන්. මොනවද ඒ හේතු? බණ්ඩනකාරක, කලහකාරක, විවාදකාරක, භස්සකාරක, සංගේ අධිකරණ කාරක. බාලෝ හෝති, අව්‍යත්තෝ හෝති, ආපත්‍ති බහුලෝ, අනපදානෝ, ගිහි සංසට්ඨෝ විහෙරති. ඔය ඔක්කොම වචනයක් ගානේ විස්තර කළා කොහෙදද? කම්මක් කන්දකේ. අනපදාන කියලා කිව්වේ මොකක්ද? ආපත්‍ති පරිච්ඡේදයක් නැහැ මෙච්චරයි කියලා එවත් ගානවත් කියාගන්න බැරි කෙනෙක්. ඊළඟට ගිහි සංසට්ඨෝ විහෙරති. නිතරම ගිහි අය ඇසුරු කරනවා, කුල දූෂණ ආදී කරනවා. අනුලෝමිකේ ගිහි සංසග්ගේ, අනුලොම් නොව ගිහි සංසර්ග. ඉමේකෝ භික්ඛේ තීයන්ගේ සමන්නාගතස්ස භික්ඛුනෝ ආකංකමානෝ සංඝෝ තස්ස පාපී සිකා කම්මං කරේ. අපරේහිපි භික්ඛේ තීයන්ගේ සමන්නාගතස්ස භික්ඛුනෝ ආකංකමානෝ සංඝෝ තස්ස පාපී සිකා කම්මං කරේ. අදිසීලේ සීල විපන්නෝ හෝති, අජ්ජාචාරේ ආචාර විපන්නෝ හෝති, අතිදිට්ඨියා දිට්ඨි විපන්නෝ හෝති. ඉමේකෝ භික්ඛවේ තී අංගේ සමන්නාගතං. ওই විදිහට පුළුවන්. අදිසීලේ සීල විපන්නෝ කිව්වහම තේරුම මොකද්ද? සංඝාදිසීසත් ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන් පරාජිකාවකට මුල් වෙන්න යන එක. නැත්තම් දැන් පරාජිකා වෙච්ච කෙනාට ආය තස්ස පාපී සිකාවක් කරලා වැඩක් තියනවද? එයාට ඉතින් ගෙදර ගිහිල්ලා තමයි කරන්න වෙන්නේ. නැත්තම් ඉතින් සාමනීර කෙනෙක්නේ. සාමනීර කෙනාට තස්ස පාපී සිකාව කරන්නේ නැහැ. ඔකේ අර්ථය බිම තියෙන හොඳනේ ආචාර්යයන් වහන්සේ ලස්සනට විස්තර කළා. ඒ කම්මක් කන්දකේදී නැත්තම් එක පාටම ඔන්න පෙළත් නිකන් අපිට අවුල් වගේනේ තේරෙන්නේ නේ. බැලූ බැල්මට. ඔව්. ඒවත් එක්කම ආශිර්වාද. සාමන්තාපත්ති එහෙම තියෙනවනේ. පුළුවන් පුළුවන්, ඒකයි සංඝයා කැමති නම් කියලා දැන් අනිත් කර්මුණත් කරන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඒ වෙලාවට සුතුන් මේ තැනට ගැලපෙන සුදුසු විදිහට වෙලාවේ හැටියට මෙල්ල කරගන්න පුළුවන් දේ තමයි බලන්න ඕනේ. පුළුවන් ඉතින් ඒක ලක්ෂණ තියෙනවා නම් ඒ ඒවත් අල්ලලා කරන්න පුළුවන්. කොතනද? ඔව්, ඒ කියන්නේ ඇස්ම පේන්නේ ඉතින් අර හැම පැත්තකින්ම ඉතින් අර බුදුරජාණන් වහන්සේ ඉඩ දෙනවා. සමහරකට එකම දේ වෙන්නේ. අවස්ථා කීපයකින් දෙනවා. ඔව් ඔව්, විසඳ ගන්න එපා ඉතින් කොහොම හරි. ඔව්. සමහරකට ඉතින් අර තජ්ජණී එකක් කරාට වඩා තස්ස පාපී සිකාවක් සිද්ධ වුණා. කිව්වම ටිකක් අර ඒකෙ තියෙනවනේ දැන් යා පාපී කෙනෙක් කියන සම්මුතියක් වගේනේ දෙන්නේ යාට. අන්න ඒක. ඊළඟට තින්නම් බික්කවේ බික්කුණං ආකංකමානෝ සංඝෝ. ආ මෙතනදී කියනවා ඊට පස්සේ බුද්දස්ස අවන්නම් භාසති ධම්මස්ස අවන්නම් භාසති සංඝස්ස අවන්නම් භාසති මේකෝ බික්කවේ තීයන්ගේ සමන්නාගතස්ස බික්කුණෝ ආකංකමානෝ සංඝෝ තස්ස පාපී සිකා කම්මං කරේ. එහෙමත් පුළුවන්. ඊට පස්සේ ඒකෝ සංඝේ අධිකරණකාරකෝ බණ්ඩනකාරකෝ බාල වියත්ත ආපත්‍ති බහුල අනපදාන මේ අයටත් තස්ස පාපී සිකාව කරන්න පුළුවන්. ඊළඟට කැමතිනම් ඒකෝ අධිශීල විපන්නෝ අජ්ජාචාරේ ආචාර විපන්නෝ අති දිට්ඨියා දිට්ඨි විපන්න. ඊට පස්සේ බුද්දස්ස අවන්නම් භාසති සංඝස්ස ධම්මස්ස ওই විදිහට ආකංකමාන චක්කං නෙට්ටිතං කියලා කියනවා. අට්ඨාරස වත්තං තස්ස පාපීසිකා කම්මකතේන භික්කවේ භික්කුණා සම්මා වත්ති තබ්බං. තස්ස පාපීසිකා කර්මය කළ භික්ෂුව විසින් මනාකොට වතක් පිරිය යුතුයි. තත්තරයන් සම්මා වත්තන න උපසම්පාදේ තබ්බන් නිස්සයෝ න දාතබ්බෝ න සාමනීර උපට්ඨාපේ තබ්බෝ. ඒ විදිහට අර කලින් තජ්ජනීය කර්මයේදි කිව්ව වත්තික. අතකෝ සංඝෝ වාලස්ස බික්කුණෝ තස්ස පාපී සිකා කම්මං අකාසි. හරිනේ. ඊළඟට තිනවත්තාරකේ තියෙනවා. අපි තිනවත්තාරකේට යන්න කලින් අට කතාවේ තස්සපාපිය සිකාවේ විස්තරය කියලා අවසන් කරමු. මේක තව ටිකක් නම් කියන්නත් තියෙන කමන්නේ. ස්මෝයි වජිරි බුද්ධ ආචාර්යයන් වහන්සේම විස්තර වගේක් කරනවා. ඒ කර්ම ඇයි මේ 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 විදිහට කියලා ඒවා එහෙම හිමිට ඉතින් කියව ගන්න. විස්තර කරලා තියෙනවා සමහර තැන්වල. එක තැනක එනවා අර මේ සංසිඳුවන ක්‍රමයක් පෙළේ කියන්නේ නැහැ. ඉතින් ටීකාචාර්යයන් වහන්සේලා කරුණුගෙන හැර දක්වනවා මේකත් ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ණය ක්‍රම අනුව සංසිඳුවන්න පුළුවන් කියන එකක්. ඒක ඒ තැනේදී කතා කරමු. දැන් මොකද සමහර ඒවා කරපුවාම මේවා සංසිඳු වෙනකන් නිකම්ම සංසිඳු වෙන්නේ නැහනේ. පත්තාදිය පුරලා ඒ නිවැරදි මට්ටමට ආවට පස්සේනේ මේවා සංසිඳෙන්නේ. නැත්නම් යා ගොඩ ඉන්නේ කොහොමද අපෝ? හරි. සාමාන්‍යයෙන් මේ අසුචි කියලා නේද යෙදෙන්නේ අපේ අට කතාවේ? අසුචි කියලා තියෙනවනේ මට මතක නම් ඔය පදේ යෙදෙන්නේ මේ රස්වව. සුචි අසුචි අන්න හරි. අර්ථය වෙනස ඒකයිනේ. සුචි කියන්නේ හිඳ ගන්න. හරි හරි. දැන් මේකේ අසුචි කියලා තියෙන්නේ මට නම් පේන්නේ විදිහට. ඊළඟට අසුචීහි කියලා තියෙනවා. අසුචි අසුචි කියලා තමයි එන්නේ. සිංහලයේ අසුචි කියලා කියනවා. චට්ඨ සංගායනාවේ හැමතැනම අසුචින් කියලාම තමයි කියන්නේ. හරිනේ අටුවාව කියමු කවුරු හරි. කවුද කියන්නේ?
සේසන්. අසුචීති අසුචිහි කාය වචී කම්මේහි සමන්නාගතෝ අලජ්ජීති සංචිච්ච ආපජ්ජනාදීනා අලජ්ජි ලක්කණේන සමන්නාගතෝ සානුවා සානුවා දෝති උපවාදෝ සෞපවාදෝ ඉති ඉමේ සංච තින්නං අංගානං වසේන තීනි කාරණානි සංඝේන කරණං ධම්මේන සමග්ගේන කරණන්ති ඉමානිච දේති පංච තස්ස පාපේසික කම්ම පාවේසිකා කම්මස්ස කරණාත් කාරණාති නාම හොಂತಿ සේසමෙත්ත තජ්ජනීයාදීසු උත්තනය මේව අය අයම් පනෙත්ත වචනත්තෝ සිදං හියෝ පාපුස්සන්තතාය පාපියෝ පුද්ගලෝ තස්ස කත්තබ්බතෝ තස්ස පාපියසිකා කම්මන්ති උච්චති කක්කලත්තාය වාලත්තායාති කක්කල.
ඒ ටික කිව්වේ නෑ සංස. ඒ ටික මේ අටුවාවේ පහලට එන්න ඕන එකක්. පෙළ අපි කිව්වේ නෑ නෝ ඒ ටික. ඔක තිනවත්තාර කියන්නේ. ඒ අට කතාවේ කඩලා තියෙන විදිහ පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. චට්ට සංගායනාව ටික හැදලා තියෙනවා. අසුචි වලින් එහෙම ඒ අසුචි පදේ තියෙන යෙදෙන තැන් විස්තර කරනවා අභිදාන ප්‍රදීපිකාවෙ එහෙම. දැන් මලවලටත් අසුචි කියනවා, ශුක්‍රවලට එහෙමත් අසුචි කියනවා. අසුචි සම්භව සුක්ඛං අසුචි සම්භවෝ සුක්ඛං පායුතු පුරිසේ ගුදං වාපුමේ ගූත කරීස වච්ඡානිච මලං චකං. වච්ච කියලත් කියනවා, මලං කියලත් කියනවා, චක කියලත් කියනවා, චකං ගූත කියලත් කියනවා, කරීස කියලත් කියනවා. ඒ ඇවිල්ලා අර අසුචි වලට ඒවයි හැදෙන විදිහ මේ නිරුක්තිත් එක්ක පවා විස්තර කරනවා. ඒව දැනගන්න ඕන. උච්චාරෝ මීල්හ මොක්කාරෝ පස්සාවෝ මුත්ත මුච්චතේ පූති මුත්තංච ගෝමුත්තේ. ඔන්න ඔතනක් තියෙනවා පූති මුත්ත කියන පදේ දෙන්නේ ගව මූත්‍රය කියලා. අභිදාන ප්‍රදීපිකාවෙම තියෙනවා. සාදීනං චකනම් මලේ. උච්චාර කියලා කියන්නේ මූත්‍රවලට. මීල්හ කියලත් කියනවා. මීල්හ මුක්කාර කියලත් කියනවා. මුක්කාර ඒ වේ වචන හොඳට දැනගෙන තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අසුචීති අසුචීහි කාය වචී කම්මෙහි සමන්නාගතෝ. මෙතන අසුචි කියලා කිව්වේ ඇත්තටම මොනවද? අපිරිසිදු වූ කාය වාක් කර්ම තියෙනවා කියන අර්ථය. පැහැදිලිනේ? අලජ්ජීති සංචිච්ච ආපජ්ජනාදීනා අලජ්ජි ලක්කණේන සමන්නාගතෝ. දන දන ඇවත්වලට පැමිණීම, ඒ වගේම තියෙනවත් පිරිසිදු නොකිරීම ආදී අලජ්ජ ලක්ෂණ ටිකක් කියවනේ. සංචිච්ඡාපත්තින් ආපජ්ජති ආපත්තින්ච පරිගූහති අගති ගමනංච ගච්ඡති සෝ අලජ්ජී උච්චති. ওই විදිහට කිව්වා නේද? ඒතර මේ අලජ්ජි ලක්ෂණ ටික ඊළඟට සානු වාදෝති ස උපවාදෝ උපවාද සහිත කෙනා ඉති මේ සංච තින්නම් අංගානම් වශයෙන් තීනි කාරණානි. ඒ අංග තුන වශයෙන් කරුණු තුනයි. ඊළඟට සංගේන කරණං සංගයා විසින් කිරීම ධම්මේන සමග්ගේන කියන ලක්ෂණ කරණං. මේ දෙකත් එක්ක ඉමානිච ද්වේති මේ දෙකත් එක්ක පංච කියලා කියනවා. පැහැදිලිද? ඒ පහ මොකක්ද? තස්ස පාපීය සිකා කම්මස්ස කරණානි නාම හොಂತಿ. පාපීය සිකා කර්මේ අංග පහ. සේසං එත්ත ඉතිරිය තජ්ජනීය ආදීසු බුත්ත ණයන් ඒ තජ්ජනීය කර්මාදීෙහි කියන ලද ණය ක්‍රමයයි කියලා කියනවා. ඒක විමති විනෝදිනී ආචාර්යන් වහන්සේ විස්තර කරනවා. කොහොමද සේසං එත්ත තජ්ජනීය ආදීසු බුත්ත ණයන් ඒවාති ඒතේන තජ්ජනීය ආදී සත්ත කම්මානිවේ ඉදම්පි තස්ස පාපියසිකා කම්මං අසුචි භාවාදී දෝෂ යුත්තස්ස. ඒ දෝෂයන්ගේ යුක්ත කෙනාට තමයි කරන්නේ. සංගස්සච විනිච්ඡේ අතිත්ත මානස කත්තබ්බං විසුං ඒකං නිග්ඝහ කම්මන්ති දසේති. පැහැදිලිද ආයසතුම්? මේ ධම්මසුදස්සයයිස්ම මේකත් ආයසතුම් අර දැන් තජ්ජනීය කර්මයේ ලක්ෂණ ටිකමනේ තියෙන්නේ. මේ ඔබවහන්සේ තැවුවනේ එතනදී නම් තජ්ජනීය කරන්නත් පුළුවන් කියලා. පුළුවන්. හැබැයි මේකේ තවත් විශේෂ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්මයක් කිව්වේ. මේකත් එක්තරා තව නිග්‍රහ කර්මයක්. මෙයාට තස්සපාපීසිකාවත් කරලා තියෙන්නේ. ඒක මේ ඒ අසුචි වලින් යුක්ත, කියන්නේ කෙලෙස් මල වලින් යුක්ත කෙනාට නිග්‍රහ කරන්න දුන්න කර්මයක් කියලා තමයි ටීකාචාර්යයන් වහන්සේලා කියන්නේ. සංගස්ස විනිච්ඡේ අතිත්ත මානස. සංඝයා විනිශ්චය කරනකොට ඒක පිළිටන් නැති අයට කත්තබ්බම් විසුන් ඒකං නිග්ඝහ කම්මන්ති දස්සේ. කළ යුතු වෙනම තවත් කර්මයක්. ඒතස්මින් නිග්ඝහ කම්මේ කතේ. මෙහෙම මේ නිග්‍රහ කර්මය කළාට පස්සේ සෝ පුද්ගලෝ, ඒ පුද්ගලයා අහං සුද්ධෝ ඉති අත්තනෝ සුද්ධියා සාධනත්තං සංගමජ්ජං ඕතරිතු සංගෝචස්ස විනිච්ඡයන් ධාතුන් මේ ලබති. මම පිරිසුදු කෙනෙක් කියලා සංගමැදට එයාට එන්න බෑ කියනවා. හේතුව මොකද? දැන් මෙයාට තස්සපාපීසිකාව කරලා තියෙන්නේ. හැබැයි ඒ වගේම සංඝයාට විනිශ්චයක් දෙන්නත් බැහැ. දැන් මෙයා කොහොමත් මේ තස්සපාපීසිකාවට ලක් වෙලා තියෙන්නේ. තං කම්ම කරන මත්තේ නේව තං අධිකරණං ූපසන්තං හෝති. ඒ කර්මයෙන්ම අධිකරණය සංසිඳනවා කියලා කියන. අන්න ඕක තමයි මේ තස්ස පාපීයසිකාවනේ. මේක මේ ඕසාරණය කලින් විනය කර්ම වල වගේම ඕසාරණය කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ කර්මය සංසිඳුවන විදිය, දැන් වත පුරෙව්වට සංසිඳුවන විදියක් බුදුරජාණන් වහන්සේ ඍජු කිව්වේ නැහනේ පෙළේනේ. ඒකට කියනවා මේ කේචිපණෙත් සෝ තථා නිග්ගහිතෝ නිග්ගහිතෝ හෝති ඕසාරණං න ලබති. ඇතැම් අය කියලා තියෙනවා කේචිවාදයෙන් මේ නිග්‍රහ කළොත් නිග්‍රහ කළාම වෙනවා ආය ඕසාරණේ වෙන්නේ නැහැ කියලා. සංගමැදට මෙයාව ගන්න බෑ කියලා. තේනේව පාලියන් ඕසාරණන උත්තාති වදන්ති. ඇතැම් අය එහෙම කියලා තියෙනවා. අඤ්ඤේපන තව පිටසක් කියනවා පාලියන් උපසම්පාදේ තබ්බන් ඉතියාදීනම් සම්මා වත්තනස්ස උත්තත්තා සම්මා වත්තිත්වා ලජ්ජි ධම්මේ ඔක්කන්තස්ස ඕසාරණ අවුත්තාපි. තජ්ජනියාදී සුවිය නයතෝ. තජ්ජනියාදී වශයෙන් ණය ක්‍රමය අරගෙන කම්ම වාචං යෝජිත්වා කර්ම වාක්‍ය කියලා ඕසාරණා කාතබ්බා ඒවාති වදන්ති. ඇතැම් අය ඕසාරණය කළ යුතුයි කියලා කියලා තියෙනවා. ඉදං යුත්තං කියලා ටීකාචාරණන් වහන්සේත් ඒක අනුමත කරනවා. මේක යුතුයි. මොකද නැත්තම් එහෙම කෙනෙක්ට ආයි ගොඩෙන්න බැරි විදානවනේ. ඒක වැඩි නිග්‍රහයක් වුණොත් එහෙම. ඒ අය සුතුම් ඕවා සමහරකට කේචිවාදයෙන් දරුණුවට මේ කාලේ ගිය දේවල් වෙන්න පුළුවන්. ඒකයි පොත්පත්වලට අරගෙන මේව පටිභාහණය කරන්නේ. දැන් අපිටත් හොඳට පිළිහිට ගන්න පුළුවන් ඉතින් මෙහෙම තිබ්බහම. තේනේ වට්ට කතාවේ වක්කති සචේ සීලවා බවි. ස්වාමීන් නිකං නෙවෙයි මේක යුතුයි කියන්නේ. මං කියන්නේත් මේ නිසා. කොහොමද? තේනේ වට්ට කතාවෙන් වක්කති සචේ සීලවා භවිස්සති වත්තම් පරිපූර්ණෙත්තා පටිප්පස්සද්ධි ලබිස්සති කියලා අටුවා පාඩයක් තියෙනවා. නොචේ තථා නාසිතකෝ භවිස්සති. එයා නසන්න ඕන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ සිල්වත් වෙනවා නම් වත් පුරනවා නම් නැත්තම් නිකං කෙනාට නෙවෙයි ඈ. නෑ අසතුම් ඕක චූලවක් ගිහ ඉස්සරහට එන එක. මෙතන ආවේ නෑ තමයි. තියෙන්න ඕනේ. ඔව්. තස්ස පාපීසිකා කම්මන්තිච අලුත්ත සමා ඔයක අලුත්ත සමාසයක් කියලා ව්‍යාකරණ කාරණයක් කියන්නේ. හරි නේද? ඊට පස්සේ තජ්ජනියාදීසු උත්තනයන් ඒව කියලා කිව්වේ ඒකයි. අයම්පනෙත්ත වචනත්තු මේ මෙහිලා වචනාර්ථය ඉදං යෝ පාපුස්සන්නතාය පාපියෝ පුද්ගලෝ පාප උත්සන්නතාවෙන් පාපී පුද්ගලයෙක් වේද තස්ස කත්තබ්බතෝ තස්ස පාපියසිකා කම්මන්ති උච්චති. පාපී උත්සන්න පව් උත්සන්න කෙනාට කළ යුතු කර්මයේ වශයෙන් කියනවා ඒකට තස්ස පාපියසිකා. අපි දැන් උපසම්පදා ඉච්ච කාලේ ඔබ හටපාඩම් කරා නේද? තේරුම මම නම් මේ මෙහෙම ඉගෙන ගත්තාට පස්සේ තමයි දැනගත්තේ. තස්ස පාපියසිකා කියලා කියන්නේ ඒ අර්ථය. පව් උත්සන්න කෙනාට කරන කර්මය. පැහැදිලිනේ? ඊළඟ කක්කලතාය ඒ ටික අපි ආපහු පෙළ කියන්න ඕනේ තිනවත්තාරකේ. චූලාභයස්ම මේ දක්වා අපි කියපු සමත ටික මොනවාද? මේ දක්වා අපි කතා කරපු සමත ටික සම්මුඛා විනයයි, සති විනයයි, අමූල්ල විනයයි, හේබුය සිකාවයි, තස්ස පාපිය සිකාවයි. තව ඉතිරි ඈ? ඔව්. පටිඤ්ඤාතකරණේ අමතකුණානේ. ඔව්. කව ඒකක් කියවා. එතකොට තව එකයි ඉතුරු. තිනවන්තාර්ගය. එතනින් සමතහත අවසන්. ඕබාසායස් මට පෙළ කියන්න පුළුවන්ද? කිව්.
තිනවත්තාරකං තේනකෝපන සමයේන වික්කූණං බණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදපන්නානං විහරතං බහුං අස්සාමනකං අජ්ජා චින්නං හෝති බාසිත පරිකන්තං අතකෝ තේසං වික්කූණං හේතද හෝසි අම්මාකං කෝ බණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදපන්නානං විහරතං බහුං අස්සමන අස්සාමනකං අජ්ජාචින්නං බාසිත පරිකන්තං සචේමයන් හිමාහි ආපත්තිහි අඤ්ඤමඤ්ඤං කරෙස්සාම සියා පීතං අධිකරණං කක්කලන්තාය වාලත්තාය බෙහෙදාය සංවත්තෙය්‍ය කතන්නූ කෝ අම්හෙහි පටිපච්චි තබ්බන්ති භගවතෝ ඒතමත්තං ආරෝචේසුං හිද පන භික්ඛවේ භික්ඛූනං භණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදපන්නානං විහරතං බහුං අස්සාමනකං අජ්ජාචින්නං හෝති බාසිත පරිකන්තං තත්‍රචේ භික්ඛූනං ඒවං හෝති අම්හාකං කෝ භණ්ඩන ජාතං කලහ ජාතානං විවාදපන්නානං විහරතං බහුං අස්සාමනකං අජ්ජාචින්නං බාසිත පරිකන්තං සචේමයන් හිමාහි ආපත්තිහි අඤ්ඤමඤ්ඤං කරෙස්සාම සියාපි තං අධිකරණං කක්කලන්තාය පාලත්තාය බෙහෙදාය සංවත්තෙය්‍යාති අනුජානාමි භික්ඛවේ හේවරූපං අධිකරණං තිනවත්තාරකේන වූපසමේතුම්.
හරිනේ කියන්නකො.
ඒවංච පන භික්ඛවේ ූපසමේ තබ්බං.
හරි ඒ ටික මං කියන්නම්. තිනවත්තාරකේදී ඒ සමෙහි භික්ෂුන් වහන්සේලාගේ බණ්ඩන ජාතේ කියන්නේ ඩබර කලහ විවාද ආපන්නව වාසය කරනකොට බොහෝ අශ්‍රාමණක අජ්ජාචින්න පුරුදු කරපු වැරදි තියෙනවා. බාසිත පරිකන්තං. ඔය බාසිත පරිකන්තං කියලා කියන්නේ මොකක්ද? එතන ඔය මේ පරිකන්තං කියන පදේ යෙදෙනවා මේ අභිදානම් ප්‍රදීපිකා ටීකාවේ අභිභූතං කියලා. කයින් මඩින ලද, කයින් මඩපු වැරදි දේවල්. බාසිත කියන්නේ වචනයෙන් කියන වචනයෙන් කරන වැරදි දේවල්. පරිකන්තං කියලා කියන්නේ කයින් කරන වැරදි දේවල්. භාසිත පරිකන්තං. කයින් වචනයෙන් කරන වැරදි දේවල් කියන අදහස. ඔව්. ඒක විස්තර යන්නේ අර අභිභූතම් පදේ කිව්වේ නෑ එදාම. අභිභූතම් කියලත් අභිදානම් ප්‍රදීපිකාවේ කියනවා. කොතන සංස? ඔව් 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 ඔව්. ඇවැත් දෙසා ගන්නත් බෑනේ. අතකෝ තේසම් බික්කුණං ඒතද හෝසි කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි මේ විදිහට වැරදි විදිහට වැරදි වැඩ කරලා හැසිරෙනකොට සචේ මයං ඉමාහි ආපත්‍ති අඤ්ඤමඤ්ඤං කාරිස්සාම. මේ ඇවැත් වලින් එකිනෙකා කරගන්නකොට සියාපිතං අධිකරණ. මේ අධිකරණය කක්කලතාය වාලත්තාය ભેදාය සංවත්තේය. තවත් රළු බව පිනිස සැඩ බව පිනිස හේතු වෙනවා. හැවැත් දෙසඬ ගියොත් එහෙම එකිනෙකනා දැන් ඒ තරමට එක 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 ආපත්‍ති වෙලා. පැහැදිලිද? විසඳ ගන්න බැරි මට්ටමේ ප්‍රශ්නයක්. එහෙම වුණාට පස්සේ කතන්නකෝ අම්මෙහි පටිපජ්ජිතබ්බන්ති කියලා අදහසක් ආවා බුදුරයන් වහන්සේට සැලකලා. බුදුරයන් වහන්සේ කිව්වා මේ වගේ අධිකරණයක් තිනවත්තාරකයෙන් සංසිඳුවන්න කියලා. පැහැදිලිද? ඕක සම්පූර්ණ විස්තරය කිව්වට පස්සේ තමයි තේරෙන්නේ. කියන්නේ ඒ සංඝ පිරිස එකතු වෙලා මේ තිනවත්තාරක විනය කර්මය කළාට පස්සේ විනය කර්මයෙන්ම ආපත්‍ය ඔක්කොම ටික දෙසෙනවා. අමුතුවෙන් ආය ඇවැද්ද දෙසන්න දෙයක් නැහැ. ඒකයි පිරිසිදු භාවයට පත් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි ඇවතක් වුණාම ඇවැද්ද දෙසලනේ පිරිසිදු වෙන්නේ. මෙතන තියෙනවා දෙකක් හැර ගිහි පටිසංයුක්තේ සිද්ධ වෙච්ච ඒවත් ඒ වගේම ඇස්සු අන් ඕ මේ සංඝාදිශේෂ ඒවා මේ විදිහට බෑ. ඒවා පිරිවෙස්මානත් පුරලම තමයි විසඳන්න ඕන. ඔව් එතන තුලසි කියන්නේ මොකද්ද කියන එකත් දැනගන්න ඕනේ. ඔව් තුල්ලාපති කියලා කියන්නේ. ඒකද කියනවා බලන්න ආපහු පෙළ හොඳට බලාගන්න. ඒවංච පන බික්කවේ ූපසමේ තබ්බං. සබ්බේ හේව ඒකජ්ජං sannipati තබ්බං. හැමෝම එකට එකතු වෙන්න ඕනේ. ඒකජ්ජං කියලා කියන්නේ ඒකතෝ කියන අර්ථයෙන්. sannipatitva viyattena bhikkhuna patibalena sangho ñāpē tabbo. රැස්සලා වික්ත ප්‍රතිබල භික්ෂුවක් සංඝයාට දන්වන්න ඕනේ. සුනාතු මේ භන්තේ සංඝෝ අම්මහකං භණ්ඩන ජාතානම් බහුං අස්සාමනකං අජ්ජාචින්නම් තෙයාලං සචේ මයං ඉමා යාපත්‍ති අඤ්ඤමඤ්ඤං කාරිස්සාම සියාපිතං අධිකරණං කක්කලත්තාය වාලත්තාය ભેදාය සංවත්තේ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ ඉමං අධිකරණං තිනවත්තාර කියන ූපසමෙය්‍ය තපෙත්වා තුල්ලවජ්ජං තපෙත්වා ගිහි පටිසංයුත්තං. ඔන්න ඔතන ඔය තුල්ලවජ්ජං කියන එක ඉතින් අපි අර්ථය දැනගන්න ඕනේ. මොකද්ද මේ තුල්ලවජ්ජං කියලා කියන්නේ? ඇති අට කතාව තිබ්බේ නැත්තම් එක එකනා එක 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 අර්ථ කියයි නේ. ඉතින් ඒ නිසා ඒකයි කියන්නේ. ඉතින් මේ මන් දන්නේ එක ශික්ෂාපදයක් අට කතා ටීකාත් එක්ක හරියට ගුරුවරු ළඟ කරා නම් වචනෙන් වචන ඉගෙනගෙන ආයයට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. ඔළුවක් තියෙන කෙනෙක් නම් තේරෙනවා මේ ටික නැතුව නම් මේක යන්න බෑ කියලා. පැහැදිලි ඉන්නේ? නැත්නම් අපි කොහෙද පිහිටගන්නේ නේ? දැන් තුලසි කියලත් තුලසි වලටත් අපි කතා කරනවානේ. තුල්ලවජ්ජං කියන එක අටුවාවට අපහම විස්තර කරනනම් මේ දෙක හැර මේ දෙක නම් තිනවත්තාරකෙන් විසඳන්න බෑ. පැහැදිලිද? ඉතිරි ආපත්‍ති විසඳන්න පුළුවන්. ඒකතෝ පක්ඛිකානම් බික්ඛූනම් වියත්තේන බික්ඛුනා පටිබලේන සකෝපක්ඛෝ ඥාපේ තබ්බෝ. දැන් මේ දෙපැත්තක් ඉන්න කට්ටිය ස්වකීය පක්ෂයට දන්වන්න කියනවා. කොහොමද? අරිචිත්තයසුතුන් මොකක් කරි වුණොත් එහෙම මේවා ඉගෙනගෙන තියාගන්න. අරිචිත්තයස් මගේ ස්වකීය පක්ෂයට. එතකොට උභහන්සේ දන්වන්න ඕනේ සුනන්තු මේ ආයස්මන්තා අම්මහකං භණ්ඩන ජාතානම් පෙය්‍යාලම් බාසිත පරිකන්තා සචේ මයං ඉමාහි ආපත්‍ති අඤ්ඤමඤ්ඤං කාරිස්සාම කියලා. ඉතින් මේ අපි මෙහෙම එකිනෙකා ඇවැත් වලින් කරගන්න ගියොත් එහෙම මේ අධිකරණය රළු බව පිණිසත් ඒ වගේම සැඩ බව පිණිසත් පවතිනවා. ඒ නිසා යදායස්මන්තානම් පත්තකල්ලං අහං යාචේව ආයස්මන්තානම් ආපත්‍ති. ඔය යාපදේ ආපත්‍ති පදයට එක්ක බලලා පෙන්නලා තියෙන එක පේන්නේ. ඒ යම් ආපත්‍ති වූ වෙද්දාශතුන් වහන්සේලාගේ යාච අත්තනෝ ආපත්‍ති. සොකී ආපත්‍තිත්වේද ආයස්මන්තානං චේව අත්තාය. නුඹහන්සේ ඒ ආයුෂ්මතුන් වහන්සේලා පිණිසත් අත්තනෝ ච අත්තාය. තමා පිණිසත් සංගමජ්ජේ තිනවත්තාර කියන දේශෙය්‍ය. සංගමද තිනවත්තාර කියන දේශනෝ. තපෙත්තා තුල්ල වජ්ජං තපෙත්තා ගිහි පටි සංයුත්තං. හැබැයි අර දෙක හැර. දැන් අපි දිනවත්තරක කිව්වහම නිකන් අපේ අදහස තිබ්බේ මේ ඔය තියෙන ප්‍රශ්න වහලා දානවා වගේ වැඩක් නේද? ඉතින් වහලා දැමීමක් තමයි ඒක. හැබැයි නිකන් වහලා දැමීමක් නෙවෙයි. මේ මට්ටමට ආපත්‍ති බහුල වෙලා විනය කර්මයකින් කරන එකක් මේක. ඔව්. ආපත්‍ති වලින් නැගී සිටීම. දිනවත්තරකීම තමයි නැගී සිටීම. වෙන්නේ ඔය. කර්මෙන් කරන විනය කර්මය. නැත්තම් සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න යට ගන්න එක දිනවත්තරකේ නෙවෙයි. එහෙම තිනවත්තරක වෙන්නේ නැහැ. ඒ සාමංගි උපෝසධයක් වෙන්නයිස සමගියක් වෙන්නිතයි. තෑවැත්ත আদি එහෙම දෙසෙන්නේ කොහොමද? කොතනද? අයක තමයි තිනවත්තරකේ කරලා නම් ප්‍රශ්නයක් නැහැ. ඔව්. කරන්න ඉතින් ඇවැද්දසන්නේ කොහමද? ආ නේකනේ. ඉතින් දිනවත්තරකේ නැතුව හරි කමන්නේ නැහැ. ඇවැට්ටික දෙසිලනම් උපෝසතයක් කරගත්ත හැකේ. දැන් උපෝසතේට යන්න බෑනේ අස්ම ආපත්‍ති තියෙද්දි. දැන් මේක වැඩේ සාමාන්‍ය විදිහට දෙසා ගන්නත් බෑ. ඒ තරම් ප්‍රශ්න වැඩි. මොකෙන්ද සංස විසඳන්නේ? සම්මුඛ වූ පලියටම දැන් විසඳෙන්නේ නැහැනේ. අක්කෝ ආපත්‍ය අධිකරණයකට හරි තිනවත්තරක හරි ඒ බුයසික හරි මොකකට හරි තව යන්න වෙනවා. ඔව් තිනවත්තරකේ වුණා කියන්නේ මසන්නන්ස. ඉතින් ආයේ ප්‍රශ්න අදින්න බෑ. ඉතින් කොහොමත් කරන්න වෙනවා විසඳීමක්. ඔව් සමහර ඒවා ඉතින් ඇතුලෙන් ඇතුලෙන් නොවිසඳුණත් තිනවත්තරකේ කරපු ගමන් ආයේ ඉතින් ප්‍රශ්න අදින්න බෑනේ. ධාර්මික කර්මයකට ඡන්දේ දීලා ආයේ මොකුත් ප්‍රශ්න අදින්නත් බෑනේ පස්සේ. ඒ වෙලාවෙ ඉතින් කතා කරන්න ඕනේ ඒක. ඔව් තියෙන අනිත් ප්‍රශ්නත් ඉතින් පුළු පුළුවන් ඒවා විසඳන්න ඕනේ. අවුල් වෙනවා. ඒ නිසා මෙහෙම විසඳගමු. තිනවන්තාරකය. ඔව්. ඔව් මේගොල්ලෝ දන්නවා දැන් වැඩි ඇස්ම මේ ඕනකම එන්නේ තితి අර ලජ්ජි පක්ෂයට. මේ ඉන්නේන්නේ. දැන් ලජ්ජි පාර්ශවයටත් මේක විසඳගන්න විදියක් නැත්තම් ලැබෙයි. ලැජ්ජි අය දන්නවා මේක දැන් මෙහෙම කරන්න ගියොත් නම් වැඩේ වැරදිනවා. තව දුරටත් මේක ඇදෙනවා. තවත් අධිකරණයේ මේ කක්කල වාල බව පිණිස පවතින්නේ. ඒ නිසා ඉතින් අපි ඕක දැන් තිනවත්තරකයකින් ඉවර කරලා දාමු. ධර්මවාදීව. ඔව් හැමෝම ධර්මවාදීව කියන්නත් බෑ. බහුතර පිරිසක් මෙතන ධර්මවාදී ඉන්නවා. ඒ අයට තමයි වුමනා වෙන්නේ. එතකොට අධර්මවාදීන්ට කටවහ ගන්න වෙනවා. ඒ දැන් ප්‍රශ්නේ විසඳෙනවනේ ඊට පස්සේ. අද අපිට ඕක වැඩේ ප්‍රායෝගිකව අපි යෙදෙන්නේ නැහනේ. ඔවා ඒ කාලේ ඉතින් පුරාණ තෙරුන් වහන්සේලා විසඳපු ක්‍රම ඇති. දැන් අපි උපසම්පදාවක් කියන එක කොච්චර පොතෙන් ඉගෙන ගත්තත් සීමා මාලකයට ගිහිල්ලා ඒක ගද්දිනේ අපිට තේරෙන්නේ මෙහෙම සිද්ධියක් මෙතන වෙන්නේ කියලා. බේද කර වස්තුද? ඔව්. එහෙමයි සමහර ඒවට දැන් ඇවැත් ඇවැත් ඉදිරිය පිළිගන්නේ නැති මට්ටමේ එහෙම තියෙනවා නම් ඒවට උක්ෂේපණිය ආදී ඒගොල්ලන්ට කරන්න වෙනවා පස්සෙදී. ඊට පස්සේ කියනවා අතාපරේසං ඒකතෝ පක්ඛිකානම් බික්කුණම් වියත්තේන බික්කුණා පටිබලේන සකෝපක්ඛෝ ඥාපේ දබ්බෝ. අනිත් පැත්තේ කෙනා ඊට පස්සේ සංඝයාට දන්වන්න කියනවා තමන්ගේ පක්ෂයට සුනන්තුමේ ආයස්මන්තා අම්මා කම්බන්න ජාතනම් ඔය විදිහට දිගටම කියලා ඥාත්‍ය තියලා කර්ම වාක්‍ය කියන්න ඕනේ කියලා. අන්න බලන්න කර්ම වාක්‍ය අවසානයේ කියනවා දේසිතා අම්මහකං ඉමා ආපත්‍යෝ සංගමජ්ජේ තිනවත්තාර කියන තපෙත්වා තුල්ල වජ්ජන් තපෙත්වා ගිහි පටිසංයුත්තං කමති සංගස්ස තස්මා තුන්නේ ඒව මේ තන්දහරය. අතාපරේසං ඒකතෝ පක්ඛිකානම් බික්ඛූනම් වියත්තේන බික්ඛුණා පටිබලේන සංඝෝ ඥාපේතබ්බෝ සුනන්තුමේ භන්තේ සුනාතුමේ භන්තේ සංඝෝ. ඒ විදිහට ඥාත්‍ය තියලා ඔව් කර්ම වාක්‍ය අනුශ්‍රාවණය කරලා කරන්න ඕනේ. ඔන්න ඔතන විශේෂයක් තියෙනවා ඊට පස්සේ. ඒවංච පන බික්කවේ තේ බික්කු තාහි ආපත්ති වුට්ටා වුට්ටිතා හොಂತಿ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙසේ මේ භික්ෂූහු ඒ ඇවැත්වලින් නැගී සිටින ලද්දේ වෙත් තපෙත්වා තුල්ලවජ්ජන් තපෙත්වා ගිහි පටි සංයුත්තා මේ දෙක හැර ඊළඟට තපෙත්වා දිට්ටාවී කම්මන් තපෙත්වා යේ න තත්ත හොಂತಿති. දිට්ටාවී කර්මයන් තබා ඒ වගේම යේ න තත්ත හොಂತಿ. එතන යම්පු නොසිටිද්ද ඒ අය හැර. ඔන්න ඔකෙත් අට කතාවේ තමයි විස්තරය කියන්නේ. මේ කියන්නේ කර්මයට ඡන්දාදී දීලා එන අය ඉන්නවනේ. ඒ ඡන්දාදී දුන්නොත් ඒ අය ඕකේ නිදහස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒකයි ඒ අර්ථයේ අටුවාවේ තමයි විස්තර කරන්නේ. ඔව් ඔව් තිනවත් තාරකේ පුළුවන්. දැන් මොකද ආශිතුන් ඒ අයත් ඒ එක එක ඇවැත්වලට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ අය මේ ඡන්දේ දුන්නයි කියලා බෑ. මේකට එන්න ඕනේ මේ විනය කර්මයට. තිනවත් තාරකේ විසඳා දෙනවා. ප්‍රශ්නයන්නේ එයාලගේ ඇවැත් තිබ්බොත් ඉතින් ඒක වෙනම දෙසන්න ඕනේ අස්මා. මේකත් එහෙමම තමයි. විශේෂයෙන් මෙතන කියන්නේ ඉන්න ඔක්කොගෙම ඇවැත් ටික දෙසෙනවනේ මේ තිනවත් තරකේ කරපු ගම. එහෙම තමයි. ඊට පස්සේ තමයි අවසානයේ තමයි සන්නස මේ තිනවත් තාරකය වෙන්නේ. දෙපැත්තට කියනවනේ. ඔව්. අනිත් පැත්තේ ඥාත්‍ය තියෙනවා. ඊට පස්සේ දෙගොල්ලොම දැන් දෙපැත්තට කියාගත්තනේ. ඔව් එහෙම තමයි. ඔව්. අයිකයි අපරේසං කියලා කිව්වේ. එක පක්ෂයකින් පුළුවන් ඥාත්‍ය තියලා කරන්න එක විනය කර්මයක් කරන විදිහට.
මේකලෝ
ඕ ඒකතෝ ඉස්සෙල්ලා කිව්වනේ ඒකතෝ පක්ඛිකාණං කියලා එක කර්ම වාක්‍යයක් කිව්වා. ඊට පස්සේ ආපහු ඒකතෝ පක්ඛිකාණං කියලා අනිත් පැත්තයට කිව්වා. ඔව්. ඉස්සල්ලාම් බලන්නකෝ මේ පළවෙනි ඤත්තිය තියෙන තැන කොතනද කියලා. සංගෝ ඥාපේතබ්බෝ කියලා ඒසා ඤත්ති කියලා එකක් ඉවර වෙනවා. ඊට පස්සේ සාන්නස ඤත්ති දෙකයි තමයි තියන්නේ. ඤත්ති දෙකයි පේන්නේ. ඒකෙම ඉවරයි හැබැයි. එකට එකතු වෙන්නේ නැහැ කියන්න බෑස්ම මේක සීමාවකනේ කරන්නේ. එකට ඉන්න ඕනේ.
හැබැයි මුලින් ඤාති කර්ම දෙකක් කරනවා.
ඤාති කර්ම දෙකක් කරනවා කියන්නේ නැහැ නේ. කොහොමද? එතන ඤාති දෙකක් තියෙනවද? ඤාති
කර්ම දෙකක් කියනවා. ඤාති කර්ම දෙකක්.
බලන්නකෝ ඊට පස්සේ තුන්වෙනි ඤාති කර්මයක් තියෙනවද නැහැ නේ? මේකේ මේ පෙය්‍යාලම නිසාද දන්නේ නැහැ. මට නම් පේන්නේ නැහැ. වෙනම තියෙනවනේ. මට නම් මේ කිව්ව කොටස සම්පූර්ණ තිනවන්තරගේ ඤාති දෙකයි පේන්නේ.
ඤාති කරු දෙකක් කරනවා. ඊට පස්සේ අන්තිමට ඒකෝපවත් පක්ෂාණ
දෙකක් කරනවා. අනුශාවණිය ගැන කියන්නේ සංස. හරි බලලා එක තුනක් තිබ්බොත් කියන්න. ඤාති කර්ම දෙකක් කරනවා කියලා කියන්න සංස ඕකේ ඤාති දෙකක් පෙන්නලා තියනවාද? අන්නේ තැන් දෙක මාක් කරගන්නකෝ. හරි අටුවාවට එන්නකෝ. ඊට පස්සේ චත්තාරි අධිකරණානි. ඕකේ පෙන්නලා තියනවානේ. හා ඒ තැන් චුට්ටක් සාමස පැන්සලකින් මේ මම බලන්නම් ඒක. ඤාති කර්ම දෙකක් නම් කරනවා. ඒක හරි. තුනක් කරනවාද කියලා බලන්න. හා මම බලමු. මම බලන්නම් ඒක චට්ට සංගායනාවත් එක්ක. චට්ට සංගායනාවෙත් පෙන්නන්නේ නම් දැනට ඤාති දෙකයි. ඒකෙත් ඤාති ඔකෙ දීලා ලියලා තියනවාද? හා බලමු. ඒසා ඤාති කියලා තැන් තුනක එන්න ඕනේ නේ එහෙනම්. කතාවට එන්නකෝ. දිනවත්තාරක කක්කලතාය වාලත්තාය ඇති කියනක මම කියන්නම් බලාගන්න. 883 කක්කලත්තාය වාලත්තාය ඉති කක්කල භාවාය චේව වාල භාවාය. ඕකේ ව්‍යාකරණ කාරණේ කියන්න බලන්න. කවුද කියන්නේ? ධම්ම සුදස්සියස්තු ධම්ම විසුද්ධි දෙන්නම. මොකද්ද මේ අටුවාවේ කියන්නේ? මේ කක්කල තා කියන එකට කක්කල භාවයි කියනවා. අහෝ අහෝ මොකද්ද ඔකේ තියෙන ව්‍යාකරණ ලක්ෂණය? ව්‍යාකරණ කාරණේ මොකද්ද? කෙටියෙන් කිව්වොත් මොන පදයක්ද ඔක? කොහොමද හැදුනේ? අහෝ ආන්න දැන් තා ප්‍රත්‍ය තියෙනවනේ භාව තද්දිතාර්ථේ. අන්න ඒක විස්තර කරන්න තමයි මේ කක්කල භාවය කියලා කියන්නේ. පැහැදිලිනේ? කර්කස භව. දැන් අපි ඉස්සර දිද්දෙනේදී අපි පරිවර්තනය කරද්දී ලොකු සන්නංශේ අපිට කිව්වා මේ වගේ තැන් එද්දී දැන් සන්ධි පදයක් එද්දී මේ අසවල් සන්ධිය කියලා අපි කියනවා. සමාස පදයක් එද්දී මේ අසවල් සමාස පදේ විග්‍රහය සමාස පද විග්‍රහයයි කියලා කියනවා. එතකොට මේකෙදි කක්කලතාය වාලත්තායි ඉති කක්කල භාවාය චේව වාල භාවාය යනුවෙන් භාව තද්දිතාර්ථේ විග්‍රහ කරනු ලැබේ. අන්න ඒ වගේ කියන්න පුළුවන් ඈ. පැහැදිලි නේද? මේක අර තා ප්‍රත්‍යේ භාව පදේ පෙන්වන්න තමයි මේ දුන්නේ. ඊළඟට බෙහෙදායාති සංඝ බෙහෙදාය සංඝ බෙදී පිනිස සබ්බේ හේව ඒකජ්ජං ඉති කස්සච චන්දං අනාහරිත්වා ගිලානේපි තත්තේ වානෙත්වා ඒකතෝ සම්නිපති තබ්බා. මේ කර්මයට ඡන්දෙ දෙන්න එපා කියනවා. මතකයි නේද ආය එපයි කියලා කිව්වේ කොතනද? ඡන්දෙ දෙන්න එපා කියලා කිව්වේ අන්නහරි පවාරණ සංග්‍රහයේදී. තව තැනක් තිබ්බා. ඔව් සාමග්ගී උපෝසතේදී ඒ තැන් වල ඡන්ද දෙන්න එපා කියලා කිව්වා. මෙතනත් මේ මේකෙත් කියන්නේ ඡන්ද දෙන්න එපා කියලා. ඔය තැන් තුන තමයි විනේ මතක මේ ඡන්දේ දෙන්න බෑ ගිලන් කෙනෙක් ඉන්නවා නම් එක්ක සීමාවෙන් පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳ පිටින් හරි ඉතින් උස්සන් එන්න ඕනේ. ඡන්ද කියන්න බෑ. මොකද මේක දැන් ලොකු ප්‍රශ්නයක් විසඳෙන තැනක් නේ. හොඳම දේ ඉතින් යා නිස්සීම ගත කරන එක අපහසු කෙරෙක් නා. වජිරි බුද්ධ ආචාර්යන් වහන්සේ ටිකක් වැඩිපුර විස්තරයක් කරනවා පස්සේ මේ දෙක බලා ගන්න. පවාරණ සංග්‍රහය සෝන්නස. පවාරණ සංග්‍රහය. කල් තිබුණාට පස්සේ අර ප්‍රශ්න අදිනාය නිසා කල් තවනවා පවාරණේ. බණ්ඩනකාර කලාකාරකයි එනවනම් දින මාරු කරගෙන හිම සංස පවාරණ සංග්‍රහයක් දෙන්න පුළුවන්. හරි නේද? කියන්නකෝ තිනවත්තාර කියන රූප සමයේ ඉති. කවුද කියන්නේ අටකතා? අසුතුලට පුළුවන් අයිද කන් කියන්න බර?
අවසරයි සර්. තිනවත්තාරකේන රූප සමයයාති එත්ත ඉදං කම්ම තිනවත්තාරකස තිනවත්තාරකස දිසත්තා තිනවත්තාර කෝති
උත්ත
තිනවත්තාර කෝති උත්තං යතහි ගෝතං වා මුත්තං වා ගටි ගට්ටියමානං දුග්ගන් දුග්ගන්තාය බාදති තිනේහි අවරි අවතරිත්වා සුප්පටිච්ඡාදිත්තස්ස පනස්ස සෝ ගන්ධෝ න බාදති ඒවමේව යං අධිකරණං මූලානු මූලං ගන්ත්වා ූපසමීය ූපසමීයමානං කක්කලතාය වාලත්තාය බේදාය සංවත්තති තං එමිනා කම්මේන ූපසන්තං ගූතං වියතින වත්තාරකේන පටිච්ඡන්නං සූචු පසන්තං හෝතීති ඉදං කම්මන් තිනවත්තාරකස දිස්සත්තා තිනවත්තාරකෝති උත්තං තුල්ලවජ්ජන්ති පාරාජිකංචේව සංගාදිසේසංචේව ගිහි පටිසංයුත්තන්ති ගිහිනං හීනේන
කුංසන වම්බන
ධම්මික පටිස්ස වේසු ආපන්නං ආපත්ති එවංච පන භික්කවේ තේ භික්ඛු තාහි ආපත්තිහි උට්ඨිතා හොන්තිති එවං තින වත්තාර කම්ම වාචාය කතාය කම්ම වාච කම්ම වාචා පරියෝ සානේ යත්තක තත්ත සම්නිපතිතා අන්තමසෝ සුත්තාපි සමන්නාපි
සමාපන්නාපි
සමාපන්නාපි අඤ්ඤ විහිතාපි සබ්බේ තේ බික්කෝ යාව උපසම්පාද මාලකතෝ
පට්ඨාය
උපසම්පාදා උපසම්පදා මාලකතෝ පට්ඨාය තුල්ලවච්ඡංච ගිහිපටි සංයුත්තංච තපෙත්වා අවශේෂා ආපත්‍යෝ ආපන්නා සබ්බහයි තාහි ආපත්‍යෙහි උට්ඨිතා හොಂತಿ ඒපනන මේතං කමතිති අඤ්ඤමඤ්ඤ දිත්තා විකම්මං කරොಂತಿ තේහිවා සද්දෙන් ආපත්‍යෙන් ආපජ්ජිත්වා ආපජ්ජිත්වාපි තත්ත අනාගතා ආගන්ත්වා ඡන්ද දත්වා පරිවේනාදීසු නිසින්නා තේ ආපත්‍යෙහි න උට්ටහන්ති තේන උත්තං තපෙත්වා දිට්ඨාවි කම්මං තපෙත්වා යේන තත්ත හොන්තිති.
හරි, කලින් බලලා නෙවෙයි කිව්වේ නේ. හොඳයි, බලාගෙන ඉන්නයිසු. මෙතන හොඳට කියවන්න පුළුවන් ඈ. බලාගන්න, තිනවත්තාර කියන රූපසමීය ඉති එත්ත තිනවත්තාර කියලා කියන්නේ මොකක්ද? ඔව්, ඔන්න දැන් ඔය එක එක අර මේ න්‍යාය තියෙනවා කියලා කියනවනේ. බුරුම රටේ එහෙම න්‍යාය ශාස්ත්‍රයේ අනුව සමහර දේවල් ගන්නවනේ. දැන් ඇත්තටම මෙතන තිනවත්තාරකය කියලා මේ විනය කර්මයට කියන්නේ සදිසූපචාරයෙන් පාචිත්‍ය යෝජනා සම්සන්නස් විස්තර කරන උපචාර න්‍යායයි. ඒ කියන්නේ මොකක්ද? තිනවත්තාරක සදිසත්තා, තිනවත්තාරකයක් වගේ නිසා තමයි මේක තිනවත්තාරක කියලා විනය කර්මයට කියන්නේ. ඒකදී කියනවා තිනේහි අවත්තරිතබ්බන්ති තිනවත්තාරං, තෘණවලින් වැසිය යුතු නිසා තිනවත්තාර කියලා කියනවා. ගූතමුත්තං, එතන තිනවත්තාරය කියලා කියන්නේ මොනවද? අසුචි සහ මලමුත්‍ර කියන එක. මලමුත්‍ර කියන එක තිනවත්තාරං ඉව තිනවත්තාරකං ක ප්‍රත්‍ය එත්ත අධිකරණං ඒව මුඛ්‍යතෝ ලබ්බති. මෙතන අධිකරණය තමයි මුඛ්‍ය වශයෙන් ලැබෙන්නේ. සමතෝපන පලූපචාර, ඔය පලූපචාර න්‍යාය කියලා එහෙම තියෙනවා. සමතේ තමයි පලූපචාර න්‍යාය. සදිසත්තේ ක පච්චයෝ, තිනවත්තාරක කියලා කියනවනේ. ඒ ක ප්‍රත්‍ය ගත්තේ ඒහා සදිසයි කියන අර්ථේ. සදිස අර්ථේ ක ප්‍රත්‍ය. පැහැදිලිද? තමේවත්තම් පාකටං කරන්තු ආහ යතාහි ඉති ආදී. පැහැදිලිනේ? ඊට පස්සේ කියනවා එත්ත ඉදං කම්මං තිනවත්තාරක සදිසත්තා තිනවත්තාරකෝති බුත්තං කියන ලදී. යතාහි ගූතං වා මුත්තං වා ගට්ටිය මානං දුග්ගන්ධතාය බාධති. අසුචි මලමූත්‍ර ගැටෙනුවේ දුග්ගන්ධතාය බාධති, දුර්ගන්ධයෙන් බාධා වෙනවා. පැහැදිලිද? තිනේහි අවත්තරිත්ව තෘණවලින් මේක වහලා යට කරලා සුපටිච්ඡාදිතස්ස පනස්ස මනාකොට වැසූ ඒ ගූත මූත්‍රේ, ඒ කියන්නේ මල මූත්‍ර, සෝ ගන්ධෝ න බාධති. දැන් එහෙම වහපු මල මූත්‍ර වල මොකද වෙන්නේ? ගඳ ගහන්නේ නැහනේ. ඒව මේවන් යම් අධිකරණ, මෙසේ යම් අධිකරණයක් මූලානුමූලං ගන්ත්වා මුලින් මුලට ගිහිල්ලා කරුණු ආය අවසල අවසල ගිහිල්ලා රූපසමියමාන සංසිඳුවන් වනුයේ කක්කලත්තාය වාලත්තාය ભેදාය සංගත්තති. මේක කර්කශ බව පිණිසත් ඒ වගේම සැඩ පිණිසත් පවතිනවා. තං ඉමිනා කම්මේන රූපසන්තං, මේ කර්මෙන් තිනවත්තාරක කර්මෙන් සංසිඳුවන වනුයේ ගූතං විය තිනවත්තාර කියන පටිච්චන්න. හරියට අර අසුචි වගේ තුන වැස්මකින් පිළිසන් කරන ලද්දේද, පිළිසන් වූයේද සූපසන්තං හෝති ඉති. මනාකොට සංසිඳුන ලද්දේයි ඉදං කම්මං තිනවත්තාරක සදිසත්තා තිනවත්තාරකෝ ඉති උත්ත. මේ කර්මයේ තිනවත්තාරක සදිස නිසා තිනවත්තාරකයයි කියන ලද්දේ. ඔන්න පෙළේ තිබ තුල්ල වජ්ජං කියලා කියන්නේ තුලසි නෙවෙයි. එතන ගන්නෙ මොකක්ද? පරාජිකා සංගාදි ශේෂ. ඇයි ඒ පරාජිකා සංගාදි ශේෂ මේ තනකොළ වලින් වහනවා වගේ වහලා හරියන්නේ නැහනේ. පැහැදිලිද? එහෙනම් දැන් තිනවත් තාරකයක් කරා ඔබ වහන්සේ හිටපු විදියට ඉන්න කියන්නේද පරාජිකා කියලාද? එහෙම හරියන්නේ නැහැ නේ. එයාව ඉතින් එක්කෝ සාමනීර කරන්න ඕනේ, එහෙම නැත්තම් සිරු අරවන්න ඕනේ. මේ වගේම තමයි සංඝාදි ශේෂ උනා තිනවත් තාරකෙන් වහලා දාලා එහෙම හරියන්නේ නැහැ. දේශනාගාමිනි තුලසි වුණත් පුළුවන් ඈ. ඔය ගිහි පටිසංයුත්තම් කියන කතාව සංසෙ මේ විනේ විනිච්චේ ලස්සනට විස්තර කරලා තිබ්බා. විනේ විනිච්චේ ටීකාවේ. එතන මේ තිනවත්තාරකයට අදාළ ගිහි පටිසංයුත්තේ කොහොමද වෙන්නේ කියලා. ඒව තමයි. ඒවා මේ දැන් මේ සාමාන්‍ය විදිහට ඒවා මේ තිනවත්තාරකෙන් බෑසවන්නස. ඒ ටික මේ වෙනම බුදුරැන් වහන්සේ ඉතින් පැනවීමක් කරනවා මේ සුදුසු විදිහටම මේ ආපති දිසන්න ඕනේ. ඒක කියලා තිබ්බා. ගිහි පටිසංයුත්තං ඉති ගිහිනං ජාතියාදීහි පාලියා ආගතේහි දසෙහි අක්කෝස වත්තුහි අට්ඨකථාගතේහි ච තදඤ්ඤේහි අක්කෝස වත්තුහි පෙළ අටුවාවල ආපු ආක්‍රෝෂ වස්තුන්ගෙන් කුංසන වම්බන පච්චාච ධම්මික පටිස්සවස්ස අසච්ඡාපන පච්චාච ආපන්න ආපත්‍ති ඒසා ඒවහි ආපත්‍ති ගිහි පටිසංයුත්තා නාම. මේ ඇවැත් තමයි ගිහි ප්‍රතිසංයුත්ත කියලා කියන්නේ. ඒ වගේ නම් වෙනවා කියන එක පේන්නේ. ආදිපදයක්වත් මේ කියන්නේ නැහැ වෙන. හා. ඔව් ඔව් ඔව්. නිදහස් වෙන්න පුළුවන් කියන්නේ. හරි. ඊළඟට ඒකයි ගිහි පටිසංයුත්තන්ති ගිහි නම් හීනේන කුංසන වම්බන ධම්මික පටිස්සවේසු ආපන්නං ආපත්තින් කියලා කිව්වේ. ආදිපදයක්වත් එන්නේ නැහැ නේ එතනට. කුංසන වම්බන කියලා කියන්නේ මොකද්ද? අලුත් ආශිතුල්ල කුංසේති වම්බේති කියන්නේ ගරහනවා ගරහනවා කියන එක. ආක්‍රෝෂ පරිභව කරනවා ගිහි අයද. ඒ අය හින්දනේ ආශිතුන් අපි ජීවත් වෙන්නේ. තින් දන් දෙනවා සිව්පසේ දෙනවා නේ. ඒගොල්ලෝ අනික අවුල් කරගත්තොත් ශාසනයටත් ප්‍රශ්නයක් නේ ලොකු. පැති ගණනාවක් බුදුරයන් වහන්සේ දකින්න ඇති. මොකද තැන තැන හැම තැනම කියනවා. ඊට පස්සේ ඒ අයත් අකුසල් කරගන්නවා. ප්‍රශ්න ගොඩයි. ඒ ආක්‍රෝෂ ගැරහීම. ඒවංච පන භික්කවේ තේ භික්කු තාහි ආපත්තිහි උට්ටිතා හොන්ති ඉති ඒවං තිනවත්තාරක කම්ම වාචායි කතාය. කම්ම වාචා පරියෝසානේ. බලන්න ලස්සන දෙයක් වෙනවා. ඉතින් මේ තිනවත්තාරක කර්ම වාක්‍ය කීමෙන් කිරීමෙන් කරන කල්හි කම්ම වාචාය පරියෝසානේ කර්ම වාක්‍ය අවසානයේ යත්තකා තත්ත සම්නිපතිතා යම් තැනක රැස්වාහු අන්තමසෝ සුත්තාපි. නේද විමල ජීවයස්තු? ඉතින් අඩුම ගාන ඉතින් නිඳ ගිහිල්ලා හිටියත් මොකද වෙන්නේ? තිනවත්තාරකේ ඉතින් ඇවත් තියෙන ඒවා දෙසෙන ඈ ඈ ඔව් ගිහිල්ලා ඉන්න ඕනේ හැබැයි. ඔව් සමාපන්නාපි කියලා කියන්නේ ඉතින් කවුරු හරි ධානයකට හරි කමන්න නැහැ එතනත් සමාදිලා ඉන්නවනම් අඤ්ඤ විහිතාපි වෙන මොකක් හරි කල්පනා කර කර ඉන්නවා. කර්මය කරාද නැද්ද දන්නෙත් නැහැ නේද? වෙන කල්පනාවක ඉඳලා තියෙන්නේ. සබ්බේතේ බික්කෝ යාව උපසම්පද මාලකතෝ පට්ටාය. හැම භික්ෂුවක්ම උපසම්පදා සීමා මාලකයේ පටන්. දැන් මේ ප්‍රශ්නෙට අදාළ අපත්‍ය විතරක්ම නෙවෙයි. කලින් තිබ්බනම් වෙන ආපatti තුල්ල වජ්ජංච. තුල්ල වජ්ජං කියලා කියන්නේ ඒ හැර ගිහි පටි සංයුත්තංච තපෙත්තා. ඒ දෙක හැර අවශේෂ ආපත්‍යෝ ආපන්න වෙන ඇවැත්වලට පැමිණියාහුද සබ්බාහිතාහි ආපත්‍යේ වුට්ටිතා හොන්ත. ඒ සියලු ඇවැත්වලින් නැගී සිටින ලද්දේ වෙනවා. ඕවයිසු තුම් මොකද මේක ඇත්තරම දැන් විසඳන්න බැරි මට්ටමේ එකක් නේ. නෑ දැන් වෙන උක්ෂේපණීයකට සුදුසු වගේ නිකන් වෙන ආපත්‍ති තියෙනවනะ ඒවත් නිකන් නිදහස් වෙන බවක් පේන්නේ වෙලා ඕ ධර්මවාදී පක්ෂයට එකතු වුණොත් පුළුවන් කියන පැත්තක් පේනවා. කර්මයට සම්බන්ධයෙන් කර්ම එහෙම නම් කරන්න බෑ. ඊළඟට කියනවා යේ පන න මේතං කමතිති අඤ්ඤමඤ්ඤං දිට්ඨාවි කම්මං කරොන්ති. මේ මට ruci නොවේ යයි එකිනෙකා දිට්ඨාවි කර්ම කරද්ද. තේහිවා සද්දින් ආපත්තින් ආපජ්ජිත්තාපි තත්ත අනාගත. ඒ අය සමග ඇවතට පැමිණිලත් එහි නොආ වූවාහු. ආගන්ත්වාවා චන්දන් දත්වා ඇවිත් ඡන්දේදී පරිවේනාදීසු නිසින්න. ඡන්දේදීලා ඉතින් පිරිවෙනට වෙලා ඉන්න පොතක් බල බල නේද. තේ ආපත්තිහි න උට්ටහන්ති. ඒ අය ඇවතින් නැගිහිටින්නේ නැහැ කියනවා. මේගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. තේන උත්තන් ටපෙත්වා දිට්ඨාවි කම්මං ටපෙත්වා යේ න තත්ත හොන්ති. ඉතින් දැන් දිට්ඨාවි කම්මං කියලා කියන්නේ මට මේක රුචි නැහැ කියලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ අයත් බැ. දිට්ඨි ප්‍රකාශ. දැන්වීම දෙකක් කරන්නේ. දැන්වීම කරන ඤාති දෙකයි තියෙන්නේ. ඤාති දෙක තියෙනවා. ඔව්. ඒක මම බැලුව සංසීප ළඟට ගිහිල්ලා ඤාති තුනක් නැහැ ඔකේ. ඔව් ඒ ඥාපනේ එකක් බලලා
තියෙනවා.
ඔව්.
දැන්
ඒකේ වෙන්නේ මෙහෙමයි කෙටියෙන් කිව්වොත් එක පැත්තකින් ඥාපනය කරනවා අනිත් පැත්තෙන් ඥාපනය කරනවා ආයෙ ඒ පැත්තෙන් ඥාත්‍ය තියලා කියනවා අනිත් පැත්තෙන් ඥාත්‍ය තියනවා. ඥාත්‍ය තියලා ඥාත්‍ය ද්විතීයි කර්මයක් කියෝ වගේ පේන්නේ. ඒක අනුශාවන ගණන් කරලා බලන්න. ඔව් ඥාත්‍ය ද්විතීයි දෙකයි. මුලින් අර සංගෝ ඥාපේ තබ්බෝ කියලා කියන්නේ ආශ්‍රිත. අර
මුලින්
ඥාත්‍ය ද්විතීයි තමයි පේන්නේ. අනුශාවන දෙකයි ද්විතියම් එහෙම පේන්නේ නේ. ඥාත්‍ය චතුත්ථයක් නෙවෙයි නේ. ඔව් ඒ අර ඥාපනේ ආයසතු. ඥාපනේ දැන්වීම එකයි ඊට පස්සේ අර ඒසා ඥාති කියලා ආපහු මේ අනුශ්‍රාවණ යනවනේ පහලි. ඔව්. නෑ මුලින්ද ඔක ආයේ බැලුවත් තමයි තේරෙන්නේ. ඥාපේ තබ්බෝ කියලා දෙකක් කියනවා මුලින්. එතන ඒසා ඥාති කියලා නෑ. ඊට පස්සේ ආ ඒසා ඥාති කියලා එකක් පටන්ගෙන අනුශ්‍රාවණය කරනවා ආයෙත් ඒසා ඥාති කියලා පටන් ගන්න අනුශ්‍රාවණය. දැන්වීමේදී ආයසතුන් දැන් ඥාති දෙකක් තිය. ඔව් දැන් ඥාපණයේ අනුශාවණයක් නැහැ නේ. හැබැයි ඒසා ඥාති කියලා තිබ්බම අනුශාවණයක් තියෙනවා. ඔව්. දැන්වීම. 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 ඒ වෙන එකක් වෙන එකක්. ඔව්. ඔව්. නෑ බලන්නකෝ ඒකේ ඤාති ද්විති එකක් පේන්නේ.
ඤාති කර්මයේ ආවම ඒක නැති කියන්නේ අවශ්‍ය නැහැ.
අන්න එකයි අනුශ්‍රාවණය තියෙනවා ස්ම යස්ස නක්කමති සෝභාසෙයි කියලා අනුශ්‍රාවණය එනවනේ දැන් ඥාතියක් තියෙනවා කියලා නම් පේන්නේ නැහැ සන්නස්. ඔව් ඥාපණයක් තමයි නේ පොඩ්ඩක් ඉන්න. සාමාන්‍යයෙන් මේ ඥාති කර්මවලදී ඥාති කියන පදේ ඇතර වේදෙන් දැන් උපෝසතේ ගන්නකො. ආ ඒක නම් හැබැයි එතන කියනවා නේ. ඔව්. කොහොම හරි මේක දැන් කරන්න ඕනේ විදිය පැහැදිලි ඉන්නේ. ඔව් ඔව් දැන් මේක පටල ගන්න හොඳ නැහැ. දැන් කොහොමත් සීමාවට හැමෝම එකතු වෙන්න ඕනේ. නැත්තම් කට්ටියක් නැතුව කරන්න බෑනේ මේ වැඩේ. ඉතින් එක පක්ෂයකින් දැනුම් දීමක් කරනවා. අනිත් පක්ෂයෙන් දැනුම් දීම කරනවා. ඊට පස්සේ අර විදිහට ඥාතිය තියලා එක පැත්තකින් තිනවත්තාරකේ කළා කියනවා. අනිත් පැත්තෙන් තිනවත්තාරකේ කළා කියනවා. එච්චරයි. හරි. ඔව්. දැන් දෙපැත්තේම ආස්ම ආපත්‍ති වෙලානේ. ඒකයි. ඊට පස්සේ අනිත් අයත් තමන්ගේ පැත්තත් අනිත් පැත්තත් කියනවා. කොමාරි වෙන කාලෙක මේ පෙළේ තියෙන විදිහට කර්මවාක්‍ය කියන්නක එතකොට හරි. ඔව් කොච්චර මේවා කරන්න ඕනේ නැහැ කාලේ අපරාධනේ. තිනවත්තාරකේ කාවොත් ඉතින් අපි ජීවත් වෙලා හිටියොත් එන්න. හරි. ඊළඟට බික්කුණී නම් අනුපකජ්ජ කියන කොටස චත්තාරි අධිකරණානි කියලා තියෙනවනේ. එකත් අපි පෙළ කියමු.
කියන්නස. චත්තාරි අධිකරණානි තේන කෝපන සමයේන භික්ඛූපි භික්ඛුනීහි විවදಂತಿ භික්ඛූ භික්ඛුනියෝපි භික්ඛුනියෝපි භික්ඛූහි විවදಂತಿ චන්නෝපි භික්ඛූ භික්ඛුනීනම් අනුපකජ්ජ භික්ඛූහි සද්දින් විවදති භික්ඛුනීනම් පක්ඛංගාහෙති යේතේ භික්ඛූ අප්පිච්ඡා පෙය්‍යාලං තේ උච්ඡායන්ති කීයන්ති විපාචෙන්ති කතං හිනාම චන්නෝ භික්ඛු භික්ඛුනීනම් අනුපකජ්ජ භික්ඛූහි සද්දින් විවදිස්සති භික්ඛූනීනම් පක්ඛං ගාහෙස්සති ති අතකෝතේ භික්ඛු භගවතෝ ඒතමත්තං ආරෝචේසුම් සච්ඡං කිර භික්ඛවේ පෙය්‍යාලං සච්ඡං භගවා පෙය්‍යාලං විගරහිත්වා ධම්මින් කතං කත්වා භික්ඛු ආමන්තේසි චත්තාරිමානි භික්ඛවේ අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්ඡාධිකරණං.
හරි බලන්න අධිකරණ හතර. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මොනවද අධිකරණ සමත හත නේද? සම්මුඛා විනය, අමූල්ල විනය, සති විනය, පටිඤ්ඤාතකරණේ, යේබුය සිකාව, තස්ස පාපිය සිකාව, තිනවත්තාරකය. ඊට පස්සේ දැන් අධිකරණ හතරක් තියෙනවා. අන්නේ අධිකරණ හතර ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකට කොහොමද නිදානේ යෙදුනේ? එසමෙහි භික්ෂූහුද භික්ෂුණීහුද විවාද කරනවා. භික්ඛුනියෝපි භික්ඛූහි විවදಂತಿ. භික්ෂුණීහු භික්ෂූන් සමගද විවාද කරනවා. හැබැයි මෙතන හිටියත් චන්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මොකද කරන්නේ? චන්නෝපි භික්ඛු භික්ඛුණීනම් අනුපකජ්ජ. භික්ඛුණීනම් අනුපකජ්ජ කියලා කියන්නේ මොකක්ද? භික්ඛුණීනම් අන්තෝ පරිසිට්ඨා. භික්ෂුණීන්ලගේ පැත්තට ගිහිල්ලා මොකද කරන්නේ? භික්ඛුහි සද්දේ විවදති. එයා භජනය කරන්නේ කොයි පැත්තද?
භික්ෂුණීගේ පැත්ත.
භික්ෂුණීගේ පැත්ත. ඒකයි කියන්නේ භික්ඛුණීනම් පක්ඛං ගාහෙති. ප්‍රක්ෂය තමයි ගන්නවන්නේ. ඒතේ බික්කු අපිච්චා පෙයාලන්තේ උජ්ජායන්ති කියන්ති විපාචිත. ඔතන හිටපු ඉතින් අල්පේච්ච භික්ෂුන් වහන්සේලා නුගුණ කියන්න ගත්තා. කොහොමද මේ චන්න භික්ෂුව භික්ෂුණීන්ලත් එක්ක එකතු වෙලා මෙහෙම වාද විවාද කරන්න කියලා. භාගිතුන් වහන්සේට සැලකලා බුදුරජාණන් වහන්සේ ගරිහා කරලා දැහැමි කතාවක් කරලා චත්තාරිමානි භික්කවේ අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්ඡාධිකරණං කියලා අධිකරණ හතරක් අනු දෙන්න. මේ අධිකරණ කියන එකේ අර්ථය මොකක්ද? සරල අර්ථය. කෙටි තේරුම අධිකරණ කියන්නේ මොකක්ද? ඔය අධිකරණ කියන එකේ මේ අර්ථ කීපයක් යනවා. මෙතනදි කියන්නේ සමතයන්ගෙන් විසඳිය යුතු මට්ටමේ කරුණක් කියන අර්ථය. සමතයන්ගෙන් විසඳිය යුතුයි කියන අර්ථය. එහෙමයි. මේ ඉතින් පැනවීම කරපු පිළිවෙල. ඊළඟට කියනවා තත්ත කතමම් විවාදාධිකරණ. ඉදපන භික්කවේ භික්කු විවදන්ති ධම්මෝතිවා අධම්මෝතිවා විනයෝතිවා අවනියෝතිවා. භාසිතං ලපිතං තථාගතේන තිවා අභාසිතං අලපිතං තථාගතේනා තිවා ආචින්නම් තථාගතේනා තිවා අනාචින්නම් තථාගතේනා තිවා පඤ්ඤත්තං තථාගතේනා තිවා අපඤ්ඤත්තං තථාගතේනා තිවා ආපත්තිවා අනාපත්තිවා ලෞකාපත්තිවා ගරුකාපත්තිවා සාවසේසාපත්තිවා අනෝසේසාපත්තිවා දුට්ටුල්ලාපත්තිවා දුට්ටුල්ලාපත්තිවා යං තත්ත භණ්ඩනං කලහෝ විග්ගහෝ විවාදෝ නානාවාදෝ අඤ්ඤතාවාදෝ විපච්ඡතාය වෝහාරෝ මේදකං ඉදං උච්චති විවාදාදි කරන. ඔය කියන්නේ දැන් ධර්මයේ අධර්මයේ විනය අවිනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දෙයක්, පුරුදු කරපු දෙයක්, නොපුරුදු දෙයක්, පැනවූ දෙයක්, නොපැනවූ දෙයක්, ඔය ටික මතකයිනේ. ඕවට කියනවා අටලොස් ભેදකර වස්තු. පැහැදිලිනේ? ඒ අභිධර්ම එහෙම ඉතින් බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා කියනකොට අටලොස් ભેදකර වස්තුවකට වැටෙනවා. දැන් ඔය විදිහට මේ කරුණු ආරම්භය බණ්ඩන කලහ විග්‍රහ විවාද නානාවාද අඤ්ඤතාවාද. ඒත් ඉතින් ඒකෙම අර්ථ ඔකිට සාරත් දීපණී ආචරණ වහන්සේත් මට මතක හැටියට කියනවා අඤ්ඤතාවාද සහ මේ පාචිත්‍ය යෝජනාවේ. ඊට පස්සේ විපච්ඡතාය වෝහාරෝ. විපච්ඡතාය කියන්නේ මෙතන මේ පරුස වචන විභාරයට මේදකං කලහ කලබැගෑනියක් කියලා තියෙන මේ මොකේද බුද්ධ ජයන්ති. ඔය චට්ට සංගායනාවේ තිබ්බේ මේදගම් වගේ. මේදගා නේ. ඔව් මේදගම්. මේදගම් කියලා අර එන්නේ. ආ ධම්මපදේ එන්නේ. තතෝ සම්මන්ති මේදගම්. ඒක බුද්ධ ජයන්ති අදෝලිපියේ දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට විවාදාධිකරණය තත්ත කතමං අනුවාදාධිකරණ ඉදපන භික්කවේ භික්කු අනුවදන්ති සීල විපත්‍යාව ආචාර විපත්‍යාව දිට්ඨි විපත්‍යාව ආජීව විපත්‍යාව යෝ තත්ත අනුවාදෝ අනුවදන අනුල්ලපන අනුභනන අනුසම්පවංකත අබ්බුස්සහනත අනුබලප්පදානං ඉදං උච්චති අනුවාදාධිකරණ. ඉතින් ආචාර විපත්‍ති සීල විපත්‍ති දිට්ඨි විපත්‍ති ආජීව විපත්‍ති වලට යම් අනුවාදයක් වෙනවද? අට කතාව උනන් නිකම් බලන්න 884 ওই වචන විස්තර කරනවා. ඒ නිසා එතනදිම අපි විස්තර කරන්නම් මේ පෙළේ කිව්ව මේ අනුවාද, අනුවදන, අනුල්ලපන, අනුබනන, අනුසම්පවංකත ඔය පදවල අර්ථ මොකක්ද කියන එක අට කතාවෙදිම කියන්න. සමහර ඒවා වේ වචන වලින් කියන්නේ. කෙලින්ම කිව්වොත් මේ චෝදනා ආදී ඉදං මුච්චති අනුවාදාධිකරණ. ඊළඟට තත්ත කතමං ආපත්තාධිකරණ. පංචපි ආපත්තිස්කන්ධා ආපත්තාධිකරණ. දැන් විභංග කොටස් වලදී හැම විශේෂයෙන්ම පංච ආපත්තිස්කන්ධ විග්‍රහ කරන්නේ. ඊට පස්සේ ඛණ්ඩක විනය ආදියට යනකොට තුලැසි දුක්කට ආදී වෙනම කියනවනේ. දැන් ප්‍රාතිමෝක්ෂය අපි ගත්තොත් බහුලවම කියන්නේ පංචාපත්ති ස්කන්ධ යටතේ. ඉතින් පංචාපත්ති ස්කන්ධ හෝ සප්තාපත්ති ස්කන්ධ ආපත්‍ය අධිකරණයයි කියලා කියනවා. මොනවද සප්තාපත්ති ස්කන්ධ? පරාජිකා, සංගාදිශේෂ, තුල්ලච්ඡේ, පාචිත්තේ, පාටිදේශනීය, දුක්කට, දුබ්බාසිත. ඔයටි තත්ත කතමං කිච්ඡාදිකරණ යා සංගස්ස කිච්ඡේතා කරණීයතා අපලෝකන කම්මං ඤත්ති කම්මං ඤත්ති ဒုတိය කම්මං ඤත්ති චතුත්ථ කම්මං ඉදං උච්චති කිච්ඡාදිකරණ. සංඝයාගේ කටයුතු වලටත් අධිකරණය කියලා කියනවා. ඒවට කියනවා කිච්ඡාදිකරණේ කෘත්‍යම. සංඝයාගේ කෘත්‍ය මොනවාද? කෘත්‍ය අපලෝකන, ඤත්ති කර්ම, ඤත්ති ဒုတိය කර්ම, ඤත්ති චතුත්ථ කම්ම, ඉදං උච්චති කිච්ඡාදිකරණ. මේවට තමයි බුදුරජාණන් වහන්සේ කිච්ඡාදිකරණේ කියලා කියන්නේ. ඕකේ අපි ওই අධිකරණ සම්බන්ධයෙන් ටිකක් අර ගැඹුරට කතා කළා. සහාර පාඨාන්තර ප්‍රශ්නයක් ආව මතකද? ඒකෙදි අපි සටහනක් දුන්නා මේ අට කතාවේ පිටු භාගයක වගේ පිටු කාලක වගේ කොටසක් නැහැ කියලා. මොකද විමති විනෝදිනී ආචාර්යන් වහන්සේ අටුවා පාට අරගෙන විස්තරයක් කරනවා. ඒ කරන ටික අද අපේ අටුවාවේ නැහැ. ඒ නිසා එතන අර්ථය ටිකක් ගැඹුරටම ගියා. මේ සංඝාදිශේෂවල එනවනේ දුට්ට දෝෂයකේ අධිකරණ කතාව. මේ කොහොමද එන්නේ ඒක? ශික්ෂාපදේ දුට්ටෝ දෝසෝ අපපතීතෝ අමූලකං චේවතං අධිකරණං හෝති කෝචි දේසෝ ලේසමත්තු. අන්නේ අධිකරණ පදයට අදාළ පිටු කීපයක්ම අටුවා විස්තර කළා. අන්න එතනදී ටිකක් ඒ අධිකරණ ගැන ගැඹුරට විස්තරයක් කළා. එතනදී ඒ ටිකත් ඔක්කොම දැනගෙන තියාගන්න ඕනේ මේ අධිකරණ සම්බන්ධයෙන් විනේ විනිශ්චයක් ගන්නකොට. ඊට පස්සේ විවාද අධිකරණස්ස කිං මූලං ආදී චක්‍ර ටික අපි ඊළඟට කතා කරමු. ඒක කතා කරොත් අවසානයක් දක්වාම පෙළ කියාගෙන යන්න ඕනේ. බලමු අපි වෙලාව තියෙන විදිහට මේකේ ඔක්කොම ටික මටත් බලන්න බැරි වුණා. ඒකේ ලොකු විස්තරයක් එනවා මේ විවාද අධිකරණ සම්බන්ධයෙන්. අපි ওই සමහර දේවල් මේ පෙලේ නෑ කිව්වට මේ මේකින් මේ වැරදි අදහසක් ගන්න එපා. නිවන් මඟ වැහෙන තරමට අපිට පෙළ නැති වෙලයි කියලා. ඇත්ත කතාව සමහර මේ අට කතාවේ මේ මට එක තැනක් හම්බුණා. ඉන්ද්‍රිය නොහොම නමකින් සූත්‍ර ගැන කියනවා. ඒ සූත්‍ර හොයාගන්න බෑද? පෙලේ ඒ අටුවාචාරින් වහන්සේලා දැක්ක අංගුත්තර නිකායෙම මට මතක හැටියට මේ ඒක ලැබුගම ලංකානන්ද සාංශෙත් කියන සූත්‍ර 6000 ගාණක් නැහැ. අටුවාවේ අර ගාණක් කියනෝනේ මුලින්. සූත්‍ර මෙච්චර මෙච්චර තියෙනවායි කියලා ඒක බෙදනවනේ නිකාය ටික. ඒ බෙදනකොට මේ ඒ කියන සූත්‍ර ප්‍රමාණය මේ හොයාගන්න බෑ. සමහර පොඩි සූත්‍ර මේ හැලිලා තියෙනවා. දැන් ඒක හිතාගන්න බෑ. ඉතින් කොහොම වුණයිද කියන එක. සමහර විටදී අපේ පුද්ගලික අදහස තියෙන්නේ ඒ කාලේ දැන් ග්‍රන්ථාරූඪව තියෙනකොට ලංකාවේ ප්‍රධාන ස්ථාන දෙකක හෝ තුනක වගේ ඉතින් ওই ත්‍රිපිටකයේ තියෙන්නේ නැති. එහෙම තිබ්බහම එක තැනකින් හරි එක පුස්කොළ පිටුවක් හරි ගැලවිලා ගියොත් එහෙම ලොකු කොටසක් ඉතින් ආයෙ ඊට පස්සේ කොච්චර ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළත් වෙන වෙන ග්‍රන්ථවලට ආවත් එන්නේ අර නැති වෙච්ච එකනේ කොටස්. ඒ නිසා සමහර ව්‍යාකරණ පොත්වල පෙන්නන වචන පවා මේ අපිට ත්‍රිපිටකේ නැහැ කියලා කියන්න බෑ. ඒ තැන්වලවත් තිබ්බද කියන එක අපිට කියන්න බෑනේ. ඒකෙන් මේ අදහසක් ගන්න නම් එපා. මේ නිවන් මඟ වැහෙන මට්ටමට අපිට ත්‍රිපිටකේ නැහැ කියලා දැන්. ඉතින් එංගලන්තෙන් හරි මොනවා හරි කොහෙන් හරි ගේනවා නම් ඔන්න ওই වගේ ඒවා තමයි ඉතින් බලන්න ඕනේ. වෙනසක් තියනවද කියලා. නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබවහන්සේලාට පේනවනේ විනය පිටකේ ඉතින් බලද්දි 100ට ඇත්තරම 90ක් 95ක් මට්ටමට අර්ථ තෝරා ගන්න ගැටලුවක් නැහැ අපිට. පසුකා ඔය 1950 වල වගේ වෙන්න ඕනේ. ඔව්. එහෙම එකක් තමයි තිය එංගලන්තයේ ඇත්තේ. බලන්න එහෙනම් පොඩ්ඩක් කතා කරලා වැඩි තියෙන්නේ කරන්න පුළුවන් දන්නේ හරියටම කොතන තියෙන්නේ කියලා දන්නවද? ඔය අභිඥාලාභීට කියමුකෝ. ඒ වගේ එකක්වත් කරලා දෙනව නන්නේ තියන අඩුම මේ තිය. හැබැයි මෙහි අභේගිරිය තියෙනවා මේ රම්පත් තීරුව වල ලියපු එක. අභේගිරි චෛත්‍යය අලු විහාරේ තියෙන ඒ තියෙන තැන හරියටම දන්නවා සං. සමාගෙට තඹපත් තීරුව වල වෙන්නේ නැති සංස. කල්පවතින මොන හරි ලෝහයක් ගන්න ඇති අනිවාර්යෙන්ම. ඒව සමහරකට මතු වෙන්නෙත් ඉතින් ඒ පුණ්‍යවන්තයෝ ඉන්න කාලවල වෙන්න ඇති නේද? හිතා ගන්න බෑ ඉතින්. හැබැයි පාළින්නේ නේ ඒක. සයින දෙකක් ඉන්නනේ. ඈ පෙළනම් කියන්න බෑ අයිස්තුම්. පෙළ ඉතින් පාලියෙන්ම තමයි. අටුවා සමහරකට හෙළ භාෂාවෙන් තියෙන්න පුළුවන්. තිබ්බත් ඉතින් අද නම් ඕක නම් කියවන්න ලේසි නැහැ ඉතින්. ඈ ඔව් ඔය දම්පියා අටුවා ගැටපදයට එහෙම හෙළාට කතා වලින් ආපු පාට කියලා නේද අර අම්බලංගොඩ ධම්මකුසල සාංශිකේ විනය විවෘති සමන්ත පාසාදිකා සිංහල පරිවර්තනයේ පෙරවදනේ කියන්නේ. මොකද්ද ඒක දැන් මට මතක නැහැ ඉස්සර තිබ්බා මේ ඉන්සේ ඉන්සේ දාපුදායි මාලේ ඔන්නඔහොම එකක් කියන්නේ. දාපුදායි මාලේ කියන්නේ මං අලියෙක් වගේ කියලා කියනකොට ඒ කාලේ සිංහලේ ඔන්නඔහොම ඒ සාහසී විස්තරයක් කරනවා. ඉතින් ඔහොම හෙළ භාෂාවක් තමයි හෙළාටුවාවේ තියෙන්නේ නැත්තේ. ඒකනේ අර කියන්නේ මේ කංචුක සදිසං කියලා නේද බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ මේ මනෝරමං තන්තිං කියලා කියන සිංහල භාෂාව කංචුකයක් වගේ මේ මනෝරම්‍ය වූ පාලි භාෂාවට මේක හරවනවා කියලා කියන්නේ මුල් ගාථාවලම කියනවනේ සමන්ත පාසාදිකාව. හරි මේකට අදාළ අට කතාවට එන්නකෝ. බික්කුණී නම් අනුපකජ්ජ ඉති කවුද අපි කියන්නේ අටුවා? චූලාවයි හස්මට පුළුවන්. චූලාව්‍යාස තුන් කියමෙන් ඔන්න පිටිපස්සේ ඉන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. භික්ඛුණීනං අනුපකජ්ජාති භික්ඛුණීනං අන්තෝ පවිසිත්වා විවාදාධිකරණාදීනං වවත්තතෝ දුට්ඨ දෝෂ වන්නාය බුද්ධෝ යේව විපච්චතාය වෝහරෝති චිත්ත දුක්ඛත්තං වෝහරෝ පරෝස වචනන්ති අත්තෝ යෝ තත්ත අනුවාදෝති යෝ තේසු අනුවාදං තේසු අපවාදෝ උපවාදෝ අනුවදනාති අකාර දස්සන මේතං.
ආය බලන්න.
අනුවදනාති අකාර ආකාර දස්සන මේතං උපවදනාති අත්තෝ අනුල්ලපනා අනුභන්නාන්ති උභයං
අනුවදනාය
වේවන මත්තත්මේව.
හොඳට බලන්න.
වේවචන මත්තමේව අන්වසම්ප වක්කතානි පුනප්පුන කාය චිත්ත වාහ.
එකයිසුතු වෙන්න ඕනේ. අනුසම්ප වංකතාති
අනුසම්ප වංකතානි
වංකතාති
වංකතාති පුනප්පුන කායචිත්ත වාචාහි තත්තේව සම්පවක්කත වනත්ත භාවෝති අත්තෝ අබ්බුස්සන අබ්බුස්ස.
දැන් මෙහෙමයි, දැන් එක කොටසක් කියලා අපි ආයෙසුතුන් දැන් නවත්තන්න ඕනේ තැනක් තියෙනවනේ. එතකොට ඒක නවත්තන්න ඕනේ. දැන් අවනත භාවෝති අත්තෝ ඔන්න නැවැත්තුවා. ඊට පස්සේ අබ්බුස්ස හනනාති
කස්මා ඒවන්න උපවදිස්සාමි ඒවාති උස්සාහං කත්වා අනුවදන අනුබලප්ප දානන්ති පුරිම වචනස්ස කාරණං දස්සෙත්වා පජ්ජිම වචන තේන
පච්චිම වචනේන
බලප්ප දානං කිච්ඡායතා කරණීයාති
චේතා කරණීයතා ඉති
කිච්ඡේතා කරණීයතා එත්ත කිච්ඡමේව කිච්ඡයං කිච්ඡයස්ස භාවෝ කිච්ඡේතා කරණීයස්ස භාවෝ කරණීයාති කරණීයතා උභයමේ පතං සංඝ කම්මස්සේව අදිවචනං අපලෝකන කම්මන්ති ආදිපන තස්සේව ප්‍රභේද දස්සනං.
එතකොට මේ කිව්ව වාක්‍ය දැන් අතන මේ කොටස කොයි කොටසට අදාළද? අටුවාව පෙළත් එක්ක මොකද්ද සම්බන්ධය? ආයසුතු අන්නහරි භික්ෂුණීන්ගේ පැත්තට ඉඳගෙන කතා කරානේ, භික්ෂුන් වහන්සේලාත් එක්ක වාද කළානේ. භික්කුණීනම් අනුපකජ්ජ ඉති පෙළේ කිව්වේ භික්කුණීනම් අන්තෝ පවිසිත්වා, භික්ෂුණීන්ලත් එක්ක එකතු වෙලා. විවාදාධිකරණාදීනම් වචනත්තෝ, විවාදාධිකරණයන්ගේ වචනාර්ථය දුට්ඨ දෝෂ වර්ණනාය වුත්තෝ ඒව. ඒක දුට්ඨ දෝෂ වර්ණනාවේදී කිව්වයි කියලා කියනවා. එහෙම කිව්වද? කිව්වයි කියලා තියනවා නේ මේ. එතන අය දැන් එතන නම් අඤ්ඤ භාගියස්ස අධිකරණස්ස කියලා කිව්වේ අධිකරණන්ති ආධාරෝ වේදි තම්බෝ. එතන ආධාරාර්ථයෙන් තමයි අධිකරණයක් කියලා කිව්වේ. ඇයි ඒ එතන විවාද අනුවාද ආදී අධිකරණයක්ද ගත්තේ? නෑනේ, අඤ්ඤ භාගියස්ස අධිකරණස්ස එළුවෙක් එළුච්චි නේද? ඒ කතාව ගැලපුවනේ මේ දබමල්ල පුත්ත සාන්නාංශයට. අන්නේ මේ ගැළපීම් කතාව තමයි එතන අධිකරණයක් කියලා කිව්වේ. නැත්තම් විවාද අනුවාද ආදී විසඳන්න කතාවක් නෙවෙයිනේ එතන කිව්වේ. ඒකයි මම කිව්වේ මේ අධිකරණය කියන අර්ථය ඒ තැන ඒ විදිහට ගන්න ඕනේ කියලා. වස්තු අදිෂ්ඨානං इति උත්තං හෝති. ඒ අට කතාවේ කිව්වේ මේ වස්තු අදිෂ්ඨානේ තමයි එතන අධිකරණම් කියලා කිව්වේ. පැහැදිලි නේද? ආධාරෝ නාමකරණ සංඥාය, නාමකරණ සංඥාවෙන් ආධාරෝ වත්තු අදිට්ඨානං තස්මා අධිකරණං තී වේදිතබ්බෝ. ඒ විදිහට කිව්වා. ඊට පස්සේ අර ආපත්‍ය අධිකරණය ආදී වශයෙන් ඊළඟට විස්තර කරගෙන ගියා. ඒ පැත්තේ ඉඳගෙන සාන්නාංශ මේ ඔව් ඔව් නමුත් අර කලහ වාද විවාද ඇති වෙනවනේ. ඒත් වෙන්න පුළුවන්. ඔව් ඒකේ මේ හැම එකක්ම මේ බුද්ධ කාලතෝ පට්ටාය කියලාම කියනවා. බුදුරජාණන් වහන්සේ කාලේ පටන්ම තමයි ඉතින් මේ දේවල් සිද්ධ වුනේ. ඒකේ මේ ඒ අට කතාවෙන් ඉතිරි විස්තර දැනගන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඒ දුට්ඨ දෝෂ වර්ණනාවය විපච්චතාය වෝහාරෝ ඉති චිත්ත දුක්ඛත්තං වෝහාරෝ. සිත් දුක පිණිස, ඒ කියන්නේ සිතේ දුක පිණිස විවහාර කරනවා. පරුස වචනං ඉති අත්තෝ. ඒකයි පරුස වචන, හිත හැනෙන වචන කියලා කියන්නේ.
විමති නෝදිනි ආචාර්යන් වහන්සේත් කියනවා විරූපතෝ විපරිණාමට්ඨේන චිත්ත දුක්ඛං විපච්චති ඉතියාහ චිත්ත දුක්ඛත්තං වෝහාරු. විරූපී විරූප වශයෙන් විපරිණාමාර්ථයෙන් සිතට දුක චිත්ත දුක්ඛං විපච්චති. චිත්ත දුක්ඛය විපච්චති කියලා කියන්නේ නිකන් පැසෙනවා වගේ අර්ථයක් නේ. පච්චති විපච්චති. පරුස වචනං ඉති අත්තෝ යෝ තත්ත අනුවාදෝ ඉති. යමෙක් එහි යම් එහිලා ඒ අනුවාදයක් යනු යෝ යමෙක් තේසු අනුවදන් තේසු ඒ අනුවාද කරන කල්හි අනුවාදයන්හි උපවාද උපවාදයයි. අනුවාද කියන කී අර්ථය උපවාදයයි. උපවාද කියලා කියන්නේ ඇත්තටම දැන් අපි අනිත් අයට උපවාද කරනවා කියලා කියන්නේ ගැරහීම ආදී දේවල්. එතන ටීකාචාර්යයන් වහන්සේ කියන චෝදනා කියලා කියනවා. උපවාද කියන අර්ථයේ චෝදනා. ඒක චෝදනාර්ථයෙන් එන්නේ අර උපවදනාතියත්වෝ කියලා දෙනව නේද? අන්න එතෙන්ටයි ටීකාවේ කියන්නේ චෝදනා කියලා. අනුවදනාති ආකාර දස්සනං ඒතං. ආක ඒ මෙය ආකාර දැක්වීමයි. ඒකේ තේරුම ගන්නෙ කොහොමද නිකන්? ආකාර දැක්වීමක් කියලා කිව්වේ මොකද්ද? ඔව් ඕක දැන් මෙහෙමයි. ඉතින් අර අනුවාදයක් අනුවාද ස්වභාවයක් අනුවාද ආකාරයක් ඔන්න ඔහොම කියන්නේ. අන්න ඒ අර්ථය පැහැදිලි නේ? ඒ වගේ ඒ විදිහට ඇසිතෝ සම්පුසන සම්පුසිතත්තං ඔන්න ඔහොම කියන්නේ. ධම්මසංගණි එන්නේ අනුවාදනයක් අනුවාදන ආකාරයක් ඔන්න ඔහොම මේ පරිවර්තනයේ තියෙන්නේ එහෙමනේ. මේ වචනාදීන් ඒ විස්තර කරන්න. අන්න ඒ වගේම එකක් තමයි මේ අනුවදන ඈ දැක්කේ. කෙනෙකුට දැන් පැහැදිලි කරද්දී ඔය විදිහට අපි ධර්මදේශනාවක උනත් සමහර දේවල් කියන්න වෙනවනේ. මෙන්න මෙහෙමක් මෙහෙම ආකාරයක් මෙහෙම බවක් නොහොම කියන්නේ. ඒ කියනකොට තමයි එක එකනට එක එකනට අරක වැටහිම යන්නේ. එහෙම නැතුව නිකන් එක වචනයෙන් කිව්වට ඕක අර බැස ගන්න නැහැ ඒ අර්ථේ. ඈ ඊට පස්සේ කියනවා එතන එකයි මේ ආකාර දස්සනං ඒතං කියලා කියන්නේ වෙන ආකාරයක් නෙමෙයි. අනුවදනස්ස ආකාරං කියලාම කියනවා ඈ. පාචිත්‍යෝජන අනුවදනස් අනුවදනයාගේම ආකාරය තමයි ඒ කියන්නේ. වෙන ආකාරයක් නෙමෙයි. උපවදනා इति අත්තු. එතන චෝදනා කියලා විමති නෝදනී කියනවා. අනුල්ලපන අනුබනනා इति උභයං. මේ දෙකම අනුවදනාය වේ වචන මත්තං ඒව. වේ වචන මාත්‍රයක්මයි. වේ වචන කියන්නේ මොනවාද? සමාන වචන. ඊළඟට කියනවා අර විපච්චතා කියන එකට තමයි චිත්ත දුක්ඛං කියන ඒ අර්ථයෙන් කිව්වේ. අනුසම්පවංකතා අනුසම්පවංකතා කියලා කියන්නේ නැහැ. ඔව් නේ. අනුසම්පවංකතා इति පුනප්පුන කාය වාචා කාය චිත්ත වාචාහි තත්තේව සම්පවංකතා. දැන් උපවාද කරද්දී ආපහු මොකද වෙන්නේ? නැවත නැවත කයින් සිතින් වචනෙන් තත්තේව. තත්තේව කියලා කියන්නේ ඔව් හරියටම හරි ටීකාවිත් කියන්නේ ඒ අනුවාදෙහිම. දැන් තත්ත කිව්වම එහිලා තමයි. එහිලා කොහෙද? මහිලා නෙවෙයි. ඒකයි දැන් අපි සංඥාවක් එහෙම ලියනවා නම් ඒ හරියට අදාළ අර්ථය ලියන්න ඕනේ. තත්ත්වය කිව්වහම ඒ අනුවදනේහිම සම්පවංකතා. සම්පවංකතා කියලා කියන්නේ නැමීම. ඒකටම තව 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 උපවාද කරන්න හිත නැවෙනවා. කයින් වචනින් සිතින් නැවෙනවා. පන්න පන්න බයිනවා කියන්නේ අන්න ඒ වගේ නිකන් ඒකට මේකටම ආය හිත නැමෙනවා. ඒකයි කියන්නේ මේ සම්පවංකතා කියන එකට කියනවා සම්මා ප්‍රකාරේන නින්න පෝණ පබ්භාරතා. නින්න පෝණ කියලා කියන්නේ නැවුණු කියන අර්ථයෙන් නෝ. නින්න පෝණ. ඊට පස්සේ කියනවා අවනත භාවෝ ඉතිහත්. ඒකටම අවනත භාවයයි කියන අර්ථය. ඇයි භාවපදේ කියලා යෙදුනේ මොකෙන්ද? අන්න අනුසම්පවංකතා කියලා තා ප්‍රත්‍ය යෙදුනනේ. ඊළඟට අබ්බුස්සහනතා. අබ්බුස්සහනතා කියලා කියන්නේ කස්මා ඒවං න උපවදිස්සාමි ඒව ඉති උස්සාහංකත්වා අනුවදන. නිකන් මොන වගේ අදහසක්ද? කස්මා ඒවං න උපවදිස්සාමි ඒව ඉති උස්සාහංකත්වා අනුවදන. ආ නිකන් අපි සරලව ඒකේ අර්ථය කිව්වොත් දැන් අපි එහෙම නොකර ඉන්නේ කොහමද? එහෙම කිව්වහම නිකන් තව හයියක් එනවා නේද? තව ගැම්මක් එනවා නේ. අන්න ඒකම තමයි කියන්නේ උස්සාහංකත්වා අනුවදන. අන්න එහෙම නොකිය කොහොමද කියලා තව තව කියනවා. පැහැදිලිද? ඒක තමයි කියන්නේ අබ්බුස්සහනතා. අබි උස්සහනතානේ. ඔක බෙදෙන්නේ කොහමද? අබ්බුස්සහනතා උස්සහනතා කියන පදේ.
පැහැදිලිද? මේවා ඇත්තටම කොහොම පද හදාගන්න බෙදෙද වෙන කරලා කියන්න පුළුවන්. මම කියාගෙන ඉන්න ගත්තාම ඕවා එච්චර අමාරු නෑ. ඉතින් අපේ ප්‍රධාන කාරණේ මේ විනීතියා දීමනේ. ඕක අභි උස්සහනතා. උස්සාහය කියන්නේ තව තවත් උත්සාහවත්. ඕක තමයි අභි උස්සහනතා.
ඒකයි පාචිත්‍ය යෝජනාසයන් වහන්සේ කියන්නේ එත් අතිරේකං උස්සනතා උස්සහනතා. තව තව උත්සාහවත් වීම දක්වන්න තමයි කස්මායිති. දැන් හිතන්න බලන්න අපි සිංහල නිසා මේ වාක්‍ය හොඳට තේරෙනව නේද? දැන් මම බැලුවා මේ එහෙම කරන්නේ නැහැ කියනවා ආයි උත්සාහවත් වෙනවා කියනවා. ඊට පස්සේ හිතලා ගත්තාම තමයි නේද දැන් අපි උනත් යමක් කරන්න කියපහම අපි කියනවනේ එහෙම නොකර ඉන්නේ කොහොමද කියලා. ආගේ එහෙම උත්සාහවත් වීමක් මේ කියන්නේ. එහෙම උත්සාහවත් වෙවි උපවාද කරනවා. පැහැදිලිනේ? අනුබලප්පදානං ඉති පුරිම වචනස්ස කාරණං දස්සෙත්වා. කලින් කිව්ව වචනයට හේතු දක්වලා පච්චිම වචනේන බලප්පදානං. ආපහු පස්සේ වචනයට බලේ දීම. කියන වචනයට කරුණු දක්වලා දැන් මුල් වචනේ බලය ගන්නවා දෙවෙනි වචනයට. ඒකයි අනුබලප්පදානං කියලා කියන්නේ. එත්ත පුනප්පුනම් බලස්ස ප්‍රදානං ඉති දස්සෙන්දුවාහ පුරි වචනස්ස ඉති ආදී. ඊළඟට කියනවා කිච්චේතා කරණීයතා ඉති එත්ත කිච්ඡං ඒව කිච්චයන්. කෘත්‍යම තමයි කෘත්‍ය. කිච්චේම තමයි කිච්චයන්. එතන කියනවා ව්‍යංජන වඩන වශයෙන් යකාරාගම. ව්‍යංජන අර්ථේ වැඩි කරන්න තමයි යකාරාගමයක් ගෙනාවේ. කෘත්‍යෙම තමයි කිච්ඡම්ම තමයි කිච්ඡයන් කියලා කිව්වත් අර්ථේ වෘද්ධි කිරීමක්. අහං කිච්ච මේව කිච්චයන්ති උභයම්පේතං සංගස්සේව අධිවචනං ඉමිනා කිච්චකරණීය සද්දෝ කත්තු වාචකෝ සංගෝහි කරෝතිති වචනත්තේන. මේක කතෘ වාචකයි, සංඝයා තමයි මෙතන කතෘව විදිහට ඉන්නේ. ඒතර සංඝයාගේ කෘත්‍යම කිච්චයස්ස භාවෝ කිච්චේත කෘත්‍යේ භාවපදය කිච්චේත. ඉතින් දැන් පාලි භාෂා අවතරණයවත් හරියට කරලා නැති අයට මේ භාවපද කියනවා තද්දිත කියනවා මේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. තේරුණොත් තමයි පුදුමය. නොතේරෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. පස්සේ ඉතින් ව්‍යාකරණ ඉගෙන ගද්දී ඕක තේරෙයි. මේ ව්‍යාකරණ විග්‍රහයන් තමයි මේ තැන්වල කරන්නේ. කර ඊට පස්සේ කියනවා දැන් කිච්චේතා කරණීයතා කියලා පද දෙකක්නේ. එතකොට කිච්චයස්ස භාවෝ කිච්චේතා කරණීයස්ස භාවෝ කරණීයතා. කිරීමේ භාවපදේ තමයි කරණීයතා කියලා කිව්වේ. තාප්‍රත්‍ය භාව තද්දිතේ තා උත්තා ඔහම ප්‍රත්‍ය තියෙනවා. උභයම්පි ඒතං සංඝ කම්මස්සේව අදිවචන. මේ දෙකෙන්ම මොකද්ද කිව්වේ? සංඝ කර්මයන්ට සමාන වචනයක්. පැහැදිලිනේ? ඊට පස්සේ කියනවා අපලෝකන කම්මං ඉති ආදී පන තස්සේව ප්‍රභේද දස්සනත්තා. අපලෝකන කර්මාදී වනාහි තස්සේව ප්‍රභේද දස්සන. එහිම ප්‍රභේද දැක්වීමයි. මොකේද එහිම කියන්නේ? මොකේද නෑ නෑ අන්න හරි. සංඝ කර්මය. ඇයි මුලින් කිව්වනේ උභයම්පියතං සංඝ කම්මස්සේව අදිවචන. මේක සංඝ කර්මයට අදිවචනයක්. අපලෝකන කම්මං ඉති ආදී පන. ඒ අපලෝකන කර්ම ආදී තස්සේව කියනකොට බලන්න අර ඒ කලින් වාක්‍යයත් එක්ක සම්බන්ධයි. ඒ සංඝ කර්මේම ප්‍රභේද දැක්වීම. පැහැදිලිනේ? ඕකට ඔය හුරු වෙනවා මේ හොඳ සිංහල පැරණි සන්නයක් කියවපුවාම. පැහැදිලිද? සාමාන්‍යයෙන් පොතක් ඉවර වෙන මට්ටමකට වගේ සන්නයක් හොඳට කියවපුවාම මේ සන්න ලිවීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. හොඳට තේරෙන්න ගන්නවා මේ සන්නයක් කොහොමද ලියවෙන්න ඕනේ කියලා. පුළුවන් නම් ඉතින් ඔය අටුවා ටිකටවත් ඉතින් නිස්සේ ලියවෙන පිරිසක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හරියට අටුවා පරිවර්තනයක් ලංකාවේ නැහැ තාම. ඒ ඔය සමහර ඉතින් බාල පරිවර්තන දිහා බලන්නේ ඔය අටුවාවටත් පහර ගහන්නේ බොහෝ අය සිංහල පරිවර්තන කියවලා. ඒ නිසා ඉතින් මේ ඔබ වහන්සේලාට හරිය ඉතින් හැකියාවක් ලැබෙන කාලෙක මේ පුළුවන් ප්‍රමාණයෙන් ශක්ති මට්ටමේ පරිවර්තනයක් කරන්න පිරිසක් බිහි මේ බෙදාගෙන හරි කරොත් නේ. ඉතින් අපිට පුළුවන්. ඉතින් මගේ නම් යෝජනාවකුත් කරන්න අදහසක් තියෙනවා. දැන් අඩුම ගානේ විනය පිටකයේ නම් පරාජිකා හතරට හොඳ සන්නයක් තියෙනවා. ඒක මේ පැරණි සන්නයක් තියෙනවා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැති මට්ටමටම උන්වහන්සේලා ඒක කරලා තියෙන්නේ. හැබැයි පරාජිකා හතරට අනිත් ටිකට සන්නයක් හරියට ලියෙන්න ඕනේ. ඒකට අර සමන්තපාසාදිකා තුන්වෙනි පරිවර්තන පොත නම් කොහොමද දන්නේ? පළවෙනි දෙවෙනි එක නම් යම් මේ විග්‍රහයක් තියෙනවා. නමුත් ඒකෙත් හරියටම වෙලා නැහැ. සහ සංඥා කියන්නේ පාලියයි සිංහලයි දෙකම තියෙන. ඊට පස්සේ භාව සංඥා කියනකොට තව ඒ තැන්වලදී එන්න ඕනේ විග්‍රහයක් ආපහු විස්තර වෙනවා. ඒ විදිහට අර පිටු 2000 ගානක තියෙන විභංගට්ට කතාවට සංඥා අන්න ඒවා ඉතින් සුපිරි සංඥ හොඳම සංඥ පිටු 2000 ගානක් තියෙන විභංගට්ට කතාවේ සංඥයට අර්ථය කියන්න ඕනේ. අර්ථය හරියටම දැන් විනය වුණත් විනිශ්චයක් එන විදිහට අර්ථය කියන්න ඕනේ. තියෙන එකම අනිත් පැත්තට කියනවා සරලව. ඔව් තේරෙන්නේ. ඒ නිසා ඉතින් නේද අපි හරි අනාගතේ ටිකක් අපි කට්ටියක් එකතු වෙලා හරි දැන් දිද්දිනියට කොටසක් බාර දෙන්න පුළුවන්. දිද්දිනිය ආරන්නේ මේ කොටස කරලා දෙන්න. නාවුන ධර්මායතනෙන් මේ කොටසනේ. ඇත්තටම මම කිව්වා එහෙම කොටසක් දෙනවා නම් කොහොම හරි අපි කරන්න උත්සාහවත් නැහැ. අපි හතර පහ දිනෙට එකතු වුණා නම් ඕක කරන්න පුළුවන්. ඊට පස්සේ ওই මංගිවිහාරේ සවන්නන්සලා ඒ කණ්ඩායමට එක කොටසක් දෙනවා නේ. එහෙම එහෙම හරි කරලා හොඳ සන්න ටිකක් ලියවුනොත් එහෙම ඔක වටිනාකමක් තියෙනවා ඉතින්. එහෙනම් පාලිහෙම හොඳට තව ටිකක් ඉගෙන ගන්න. නැතු ඉතින් ලියන්න අමාරුයි. රූප සිද්ධියවත් ඉතින් සාකච්ඡා කළාට පස්සේ හොඳ දැනුමක් එනවා. ඊළඟට අපලෝකන කර්ම ඒකේ අපි මාතෘකා ටික කිව්වනේ. ඔය ටිකත් අපි විස්තර කරගමු. ඒක පරිවර්තනයක් කරලම අපි කරමු මේ ටික. ටිකක් වැදගත් නිසා. මෙත්තානන්දාසුන් වහන්සේට පුළුවන්. 884 අටුවාව.
ඊළඟට යන්නේ තියෙන්නේ
පරිවර්තනය කරන්න.
අවසරයි. තත්ත අපලෝකන කම්මං නාම සීමට්ටක සංගං සෝදෙත්වා චන්දාර හානං චන්දං ආහරිත්වා සමග්ගස්ස සංගස්ස අනුමතියා තික්කත්තුන් සාවෙත්වා කත්තබ්බ කම්මං. තත්ත ඒ සංඝ කර්මයන්හි අපලෝකන කම්මං නාම අපලෝකන කර්මේ නම් සීමට්ට සංගං සීමට්ටක සංගං සෝදෙත්වා සීමාස්ත වූ සංඝයා සෝදෙත්වා අත්පසට හෝ චන්දගෙන සෝදෙත්වා අත්පසටගෙන චන්දාරහානං චන්දං ආහරිත්වා චන්දේ ගෙනීමට සුදුසු වූවන්ගේ චන්දයගෙන සමග්ගස්ස සංගස්ස අනුමතියා සමගි වූ සංඝයාගේ අනුමැතියෙන් තික්කත්තුන් සාවෙත්වා කත්තබ්බ කම්මං තුන් විටක් අනුසාවන කොට කළ යුතු කර්මයයි. ඤත්තිකම්මං නාම ඤත්තිකර්මේ නම් උත්තනයේ නේව සමග්ගස්ස සංගස්ස අනුමතියා කිව් ඉහත කිව් ආකාරයෙන්ම සමග සංඝයාගේ අනුමැතියෙන් ඒකාය ඤත්තියා කත්තබ්බ කම්මං කාතබ්බ කම්මං එක ඤත්තියකින් කළ යුතු කර්මයයි. ඤත්ති ဒုတိය කම්මං නාම ඤත්ති ဒုတိය කර්මේ නම් උත්තනයේ නේව සමග්ගස්ස සංගස්ස අනුමතියා කිව් ආකාරයෙන් යෙන්ම සමගි සංඝයාගේ අනුමැතියෙන් ඒකාය ඤත්‍යාච ඒකාය අනුසාවනායාති එක ඤත්‍යකින්ද එක් අනුසාවනයකින්ද යැයි ඒවං ඤත්‍ති ဒုတိයය අනුසාවනාය කත්තබ්බ කම්මං මෙසේ ඤත්‍ති ඤත්‍ය ဒုတိය වූ ඤත්‍ය අනුසාවනයේ ဒုတိය වූ ඤත්ති කර්මයෙන් කළ යුතු කර්මයයි. ඤත්ති චතුත්ථ කම්මං නාම ඤත්ති චතුත්ථ කර්මය නම් උත්තනයේ නේව සමග්ගස්ස සංගස්ස අනුමතියා කිව් ආකාරයෙන්ම සම්ගි සංඝාගේ අනුමැතියෙන් ඒකාය ඤත්‍ය තීහිච අනුසාවනාහීති එක් ඤත්‍යකින්ද තුන් අනුසාවනයකින්දයි ඒවං මෙසේ ඤත්ති චතුත්ථාහි තීහි අනුසාවනාහි කත්තබ්බ කම්මං ඤත්‍ය චතුර්ථ කොට ඇති තුන් අනුසාවනයන් ගෙන් තුන් අනුසාවනයකින් කළ යුතු කර්මයයි. තත් අපලෝකන කම්
ඒ ටික පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්.
එහෙමයි.
ඊට පස්සේ අපි ඊටු ටික පරිවර්තනය කරමු. මේ ටික පොඩ්ඩක් හොඳට දැනගන්න දැන් ඉස්සරහට පරිවාරේ එනවා කම්මක් මේ කර්මාකර්ම විනිශ්චය. ඒ කර්මාකර්ම විනිශ්චයේදී වැඩිදුර විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන් යමක් කිව්වහම නේද? ඒ නිසා මේ ටික හොඳට අහගන්න අපලෝකන කර්මය කියන්නේ ඕක සමහරව මේ හරි අවාසනාව මේ විනි ඉගෙන ගත්තයි කියන අය පව අපලෝක අපලෝපණය කියනවා. අපලෝපණය කියනවා. එහෙම එකක් නැහැ. අපලෝකණය ඕක. අපලෝකේති කියන අර්ථයෙන් ඔන්න බලන්න ඕන නම් මේකේ තියෙනවා අපලෝකේති ආපුච්චති අනේනාති අපලෝකණ. මේකේ නිරුක්තිය. පැහැදිලිද? සංඝයාට දැනුම් දීලා කරන ඕලෝකන පදයෙන් ඕක එන්නේ අපලෝකේති කියලා. එතකොට සංඝයාට දැනුම් දීම මේන් කෙරෙත් නුයි අපලෝකණය කියලා කියනවා. අංගේව කම්මං අපලෝකන කම්මං. ඔය විදිහට අපලෝකන කර්මය විස්තර කරනවා. දැන් මෙත්තානන්ද ආශ්‍රතුන් වහන්සේ පරිවර්තනය කරද්දී ඔබ වහන්සේලා දැක්කද තත්ත කියලා කියනකොට උන්වහන්සේ කිව්වා ඒ අපලෝකනාදී කර්මයන් කියලා කිව්වනේ. ඒතර බලන්න මේ පාචිත්‍ය යෝජනා දැන් ඇත්ත කතාව මේ පාචිත්‍ය යෝජනාදී නැතත් හරියට අපි මේ ණය ක්‍රමයේ තුල පිහිටාගෙන ඉන්නවනම් ඒ අර්ථය අපිට එන්න ඕන. ඒතර තත්ත කියන මේ නිපාතයට අර්ථ දෙන්නේ කොහොමද? අපලෝකනාදීසු චතුසු කම්මේසු නිද්ධාරණ අර්ථය. අපලෝකනාදී ඒ සිව් කර්මයන් අතුරින් අපලෝකන කම්මං නාම. අපලෝකන කර්මයේ නම් සීමට්ටක සංගම් සෝදෙත්වා. ඔන්න සීමට්ටක සංගම් කියන එකට අර්ථ කියන උපචාර සීමාදීසු ටිතං සංගම්. මොකද අපලෝකන කර්මයේ කරද්දී උපචාර සීමාවේ භික්ෂුන් වහන්සේලා සුද්ධ කරන්න ඕනේ. ඒ එක අපලෝකනයේදී ඉස්සරහට වෙනස්කම් තව තියෙන නේ. ඊට පස්සේ සෝදෙත්වා හිතියෙත් කියනකොට මේ මෙත්තානන්ද ආශ්‍රතුන් වහන්සේ කිව්වේ අත්පසට ගෙනීම කියලා නේ සංගයා. මම දන්නේ උන්වහන්සේ මේක බලලා කිව්වද නැත්නම් හිතලා කිව්වද දන්නේ නැහැ. හිතිච්ච එකනේ කිව්වේ. ඒක ඒ විදිහටම තියෙනවා. එත්ත සෝදනං නාම සීමට්ටක සංගස්ස හත්තපාස නයනං. පැහැදිලිද? සෝද සුද්ධ කරනවා කියලා කියන්නේ මෙතන සුද්ධ කිරීම මොකක්ද? සීමාවට ආවත් සීමස්තක සංගයා අත්පසට ගේන්න ඕනේ. පැහැදිලිනේ? ඒකයි හත්තපාස ආනයනං කියලා කිව්වේ. චන්දාරහානං චන්දස්ස ආහාරනං සීමතෝ බහිකරණ. එහෙම නැත්තම් ඡන්දේ ගේනවා නැත්තම් සීමාවෙන් පිට කරනවා. ඉවත් කරනවා. ඒකයි සෝදෙත්වා කියන එකේ අර්ථය. චන්දාරහානං චන්දං ආහාරිත ඔය විදිහට දැන් පරිවර්තනය කරන්න පුළුවන්. මොකද දැන් මේ අර පරිවර්තනේ නොකලා කියලා අර අඩුපාඩුවක් නොවෙන්නයි මේ ඇත්තට මේ විස්තර කියන්නේ ඈ. නැත්තම් මෙච්චර දෙයක් කියන්න අවශ්‍ය නැහැ. එනිසා ඔබ වහන්සේලාට පස්සේ කාලෙක පාලි ටික හදාගත්ත ගමන් මේ ක්‍රමයට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක කරලා කරලා ඉතින් හුරු වෙන්න ඕනේ පරිවර්තන පොත් වෙනම කරලා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඊළඟට කියනවා දැන් ප්‍රධාන විනී කර්ම හතර මොකක්ද? අපලෝකන කර්මය, ඤත්ති කර්මය, ඤත්ති ද්විතීය කර්මය, ඤත්ති චතුත්ථ කර්මය. දැන් අපලෝකන කර්මය කියන එකේ ලක්ෂණය හොඳට මේක කටපාඩම් කරලා හරි තියාගන්න සීමට්ටක සංගම් සෝදෙත්වා චන්දාරහානං චන්දං ආහරිත්වා සමග්ගස්ස සංගස්ස අනුමතිය. තික්කත්තුං සාවෙත්වා කාතබ්බං කම්මා. පැහැදිලිනේ? ඒක තමයි අපලෝකණය කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ අපලෝකණය කියන්නේ බඩු බෙදෙන එක විතරක් නෙවෙයි ඈ. අපලෝකණය කර්මය කර්ම කීපයක්ම තියෙනවා. ඔව් ඒකදී අපි මේ හදපු සටහනක් තියෙනවා. අපලෝකන කර්ම ඕසාරණ නිස්සාරණ බණ්ඩුකම්ම බ්‍රහ්මදණ්ඩ. ඔය විදිහට ගන්න පුළුවන්. දැන් අපි කරන මේ භාණ්ඩ භාජනය එක්තරා අපලෝකන කර්මයක් විදිහට සලකන්න පුළුවන්. එතන තේර භාගයේ පැමිණීම නිසා ඔව් තේර භාගයේ පැමිණීම වෙනම කරන්න පුළුවන් බාණ්ඩ භාජනයේදී. චීවරක් කන්ද කියා මතකනේ අර සිවුර. ඔව් අයම් පටමෝ භාගෝ තේරස්ස පාපුණාති අවශේෂා භාගා අම්මහගම් පාපුණන්ති කියලා කිව්වනේ. සිවුරේ දැන් නිකන් චෝක් කෑල්ලකින් හරි ඉරක් හරි ඇඳලා කරන්න කියලා කිව්වේ නෑ නෑ එහෙමනම් කිව්වේ නෑ. ඒකේ ඒ බෙදෙන ක්‍රමයේ ඒක කිව්වේ. අනෙක් බඩු වලටත් ඉතින් අපිට එහෙම ගන්න පුළුවන්. ඔව් අවශේෂ භාගය බෙදෙන්න ඕන. එතකොට ඒකයි අපලෝකන කර්මය කියන්නේ මෙන්න මේ විදිහටයි කරන්නේ. සීමස්තක සංගයා සුද්ධ කරලා ඡන්දේ ගෙනල්ලා සමගි සංගයාගේ අනුමැතියෙන් තුන් යලක් සාවෙත්වා. හරිනේ? නිකන් ඔබ වහන්සේලාට ඇත්තටම මේ ප්‍රායෝගික සමහර වෙලාවට දැන් මේ පොත් ඉගෙනගෙන ඔබ වහන්සේලා මෙහිදීද වෙන කොහේදීද මොනවා කරයිද ඉතින් අපි දන්නේ නැහැනේ. අර සමහර දේවල් වල ඇත්තටම උදව් කරන්නේ ඉන්න තැනක සීලය රැකගෙන ඉන්න මේ උපකාරයක්නේ. දැන් අපි හිතමු අපිට නිකන් ප්‍රායෝගිකව කෙටියෙන් කියන්නකෝ මොන හරි ඔන්න අපි දුන්න ටොපි මල්ලක් තියෙනවා. දැන් මේ ටොපි මල්ල මේ අපලෝකණයකින් බෙදන්න ඕනේ. දැන් ඕක කොහොමද කරන්නේ? එහෙමත් පුළුවන්. මං කිය අපලෝකන කර්මය කරන විදිය. දැන් ටොපි හරි මේක දැන් මේකේ කියලා දෙන්න ඕනුනේ මේ. අන්න එකයි අන්න එකයි. දැන් සිවුරු සිවුරු බණ්ඩලයක් කියලා හිතන්නකෝ. ඔ නැහැ ඒ ටික පැච්චින් කියලා අපලෝකනයක් කරන විදිය සරලව. ඔව් අපි තුන් සිවුරුයි මොන හරි බඩු ටිකක් තියෙනවා කියලා. ඉතින් ඕකෙදි මෙහෙම කරන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් උපචාර සීමාවෙන් භික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා සීමාවට ගොඩ වෙලා ඡන්දේ ගේන්න ඕනෑ කියලා ඡන්දේ ගෙනල්ලා සමුගි සංඝයාගේ අනුමැතිය අරගෙන තුන්ණලක් ශ්‍රාවණය කරන්න කියනවනේ. ඉතින් දැන් පාලි කර්ම වාක්‍ය තියෙනවනේ. අන්නේ පාලි කර්ම වාක්‍යයට අදාළව අපිට සිංහලෙන් ඕක කියන්න පුළුවන්. අපලෝකණේ කියන එක මහා සංඝරත්නයේ දනවදාරණ සේක්වා. මෙතන තිබෙන මේ සිවුරු බණ්ඩලය අපි හිතමු දැන් ඕක අපිට බෙදා ගන්න ඕනේ නිසා අපි කරන්නේ සංඝයාගේ අනුමැතියෙන් පෞද්ගලිකව කෙනෙකුට පවරනවා. හරිද? පෞද්ගලිකව පවරනවා. ඒ පැවරීම මොකද වෙන්නේ? එහෙම සංඝයාගේ අනුමැතියකින් පැවරුණාට පස්සේ අර සිවුරු බණ්ඩලය සාංගික භාවයෙන් නිදහස් වෙනවා. පැහැදිලිද? එතකොට කරන්න පුළුවන් මෙතන තිබෙන මේ සාංගික සිවුරු බණ්ඩලය අපි පෞද්ගලික අරිය චිත්තාසුතුන් වහන්සේට පවරනවා. ඒ පැවරීමට මහා සංඝරත්නයේ රුචිනම් නිහඬ වේවා අකමැතිනම් කතා කෙරේවා. ඒ වාක්‍ය වචන දෙක කොහොමද ගත්තේ? යස්ස නක්කමති සෝභාසෙය. යමෙකුට රුචි නොවේ නම් කතා කෙරේවා. ඊට පස්සේ යස්සායස්මතෝ කමති සෝ තුන්හස්ස. යම් කෙනෙකුට රුචි නම් හිතමේ නිහඬ වේවා. අන්න ඒක සිංහලෙන් කිව්වම හරි. පැහැදිලිද? මේ පැවරීම සම්බන්ධයෙන් රුචි නම් නිහඬ වේවා අකමැති නම් කතා කෙරේවා. දෙවනුවත් සංඝයා වහන්සේ විමසනවා මේ සිවුරු බණ්ඩලය අරිය චිත්තාසුතුන් වහන්සේට පවරනවා. ඒ පැවරීමට මහා සංඝරත්නයේ රුචිනන් නිහඬ වේවා අකමැතිනම් කතා කෙරේ කියලා අර තුන් වෙනුවත් ඕකම කියලා ඊට පස්සේ අපි අර අන්තිමට කියන්නේ අර කර්ම වාක්‍යයේ දැන් මේක මේ විදියට සිද්ධ වුණා කියලා දරා ගන්නවා නේ. අන්න ඒ විදියට දැන් කර්ම වාක්‍යයක කියනවනේ අවසානයේ කොටසක් නේද? දින්නෝසං කියලා. එහෙනම් මේ මෙහෙම සිද්ධ වුණා. එහෙනම් අපි මේ වෙලාවේ කොහොමද මේ සංඝයා විසින් අරිචිත්තාසුතුන් වහන්සේට මේ සිවුරු බණ්ඩලය පෞද්ගලිකව පැවරුණා කියලා අපි දරාගමු. දැන් ඉතින් ඊට පස්සේ අරිචිත්තාසුතුන්ට ඕක පැවරුණා නම් දැන් පුද්ගලිකයි සංඝයා අතර බෙදාගත්තා. ඕක තමයි සරලම ක්‍රම. අපලෝකනය. අපලෝකනය. ඔක අපලෝකනය. නෑ. ඒක ඤත්ති චතුත්ථ ද්විතීය කර්ම වලට අදාළ නෑ. මේක අපලෝකනය. දැනුම් දීම ඒකයි ආයසතුම් මේ සිංහලෙන් කියන්න පුළුවන්. දැන් ඤත්ති කර්මයේ සිංහලෙන් කියන්න බෑ. ඤත්ති සිංහලෙන් කියන්න බෑ. ඒක කර්ම වාක්‍ය කියන්නේ ඔය සමහර මේ ඉන්නවා මේ සාසන විලෝපිකය මේ කර්ම වාක්‍යයත් සිංහලෙන් කියන්න හදන. ඒක කරන්න බෑ. ඒකට මම තොරතුරු පෙන්නුවා නේද එදා. ඒව පාලියෙම කියන්න ඕනේ. අපලෝකණය කියන එක සිංහලෙන් කරන්න පුළුවන්. ඉතින් උදාහරණෙ තමයි අර එදා සිවුරේ කතාව කිව්වේ කොටස වෙන් කරලා අයම් පටමෝ භාගෝ මහා තේරස් පාපුණන්ති කියලා අවශේෂා භාග අම්මාකම් පාපුණන්ති කියලා පවරගෙන බෙදා ගන්න. ඊට පස්සේ ඤත්ති ဒုတိය කර්මය. ඤත්ති කර්මය නම් උත්තනයේනේව සමග්ගස්ස සංගස්ස අනුමතියා ඒකාය ඤත්තියා කාතබ්බං කම්මං. සමගි සංඝයාගේ අනුමැතියෙන් එක ඤත්තියකින් කළ යුතු කර්මය. පැහැදිලිද? ඒකට කියනවා මොකක්ද? ඤත්ති කර්මය. උදාහරණයක් කිව්වොත් උපෝසතාදිය ඤත්ති කර්ම. පවාරණයත් ඤත්ති කර්මය. මොකද්ද? ඔව් එතන කියනවනේ ඇසතුම සංගය ඔක්කොටම මේක දැනුම් දෙන්නයි කියලා කියනවා. gediyak hari gahala ඒකයි බඩු බෙදෙනවා කියන එක දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඕන්නම් ඤත්ති කර්ම වලට ඕසාරණ නිස්සාරණ උපෝසත පවාරණ සම්මුති සම්මුති දීම් තියෙනවනේ, ඒවත් පුළුවන්. දානං පටිග්ගහං පච්චුක්කඩණං කම්ම ලක්කණංච, ඔය මේ පරිවාරයේ තියෙන කොටසක් මේ එකතු කරලා තියෙන්නේ. ඒ පරිවාර පාළියේදී අපි මේව විස්තර ඇතුවම ආපහු ඉගෙන ගන්නවා. කර්මා කර්ම විනිශ්චය කියලා වෙනමම කියනවා. ඊට පස්සේ ඤත්ති ဒုတိය කර්මය. ඤත්ති ဒုတိය කර්මය කියලා කියන්නේ සමග්ගස්ස සංගස්ස අනුමතිය ඒකායි ඤත්තිය ඒකායිච අනුශාවනාය. ඤත්ති එකයි අනුශාවන එකයි. ඒවන් ඤත්ති ဒုတိයය අනුශාවනාය කත්තබ්බ කම්මං. පැහැදිලිද? ඊට පස්සේ ඤත්ති චතුත්ථ කම්මං නාම. උත්තනයේනේව සමග්ගස්ස සංගස්ස අනුමතිය. සමගි සංගයාගේ අනුමැතියෙන් ඒකායි ඤත්තිය තීහිච අනුශාවනාහි ඉති. ඒවන් ඤත්ති චතුත්ථාහි. එක ඤත්තියයි අනුශ්‍රාවන තුනයි කළ යුතු කර්මය. පැහැදිලි නේද? මේකේ මේ මමත් ඔය හරි ලස්සන කතාවක් දැක්කා. මේ ඇත්තටම මේ ඤත්ති චතුත්ථ ඤත්ති ဒုတိය කියන අර්ථය හරියටම ගන්නෙ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් කිව්වොත් නම් එක ඤත්තියයි විතරක් නම් ඒකට කියනවා ඤත්ති කර්ම. ඤත්තියයි අනුශ්‍රාවණයකුයි තියෙනවා නම් දැන් මේකේ වචනේ හැදෙනව නේද ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ කියලා. අන්න ඒකේ අර්ථය කොහොමද ගන්නෙ? ඤත්ති චතුත්ථ කියනකොට කොහොමද ගන්නෙ? ඔබ හොඳට මතක තියාගන්න. මාත් මේ 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 ටික බලද්දි තමයි ඇත්තටම දැනගත්තේ. ඉගෙන ගන්න කාලෙදිත් එච්චර අවධානයක් තිබ්බේ නැහැ. ඉතින් මේ පාචිත්‍ය යෝජනාවේ සාන්නාංශේ ලස්සන විස්තරයක් කරනවා. මේ පදේ හැදුනේ කොහොමද? ඤත්තියේව ဒုတိယං ඤත්ති ဒုတိယං. ඤත්තියම දෙවැනි වූව ඤත්ති ဒုတိයයි. තමේව කම්මං ඤත්ති ဒုတိය කම්මං. එත්ත කිංචාපි ඤත්ති පටමං තපිතා. දැන් ඇත්තටම විනය කර්මයේදී ඤත්තිය තියන්නේ කොහොමද? මුලින්නේ අනුශාවනයේනේ, පස්සේ හැබැයි කියනවනේ ඤත්ති ဒုတိය කියලා. තේරුණාද? එහෙම වෙන්නේ කොහොමද? කම්ම වාචායේව ဒုတိය හෝති. කර්ම වාක්‍ය තමයි දෙවෙනිය වෙන්නේ, ඤත්තිය කලින් තියෙනවා. පස්ස පංචම පංචමා ඉති ආදීසු. මේක ධාතු කතා ප්‍රකරණේ. විය පන පටිලෝම වශයෙන් වෝහාරං කත්තා. ප්‍රතිලෝම පැත්තට තමයි මේක විවහාර කරන්නේ. ඤත්ති ဒုတိයයිති උත්තං. දැන් කියනවා පස්ස පංචමා. අබජරම් පිටකේ එහෙම තියෙන පස්ස පංචමා කිව්වහම එත්ත කිංචාපි ධම්මසංගණියක්. පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඉති. පස්සං පටමං උත්තං. පස්ස වේදනා සංඥා චේතනා චිත්තං කියලා කියනකොට පස්සේ තියෙන ඇත්තරම කොහෙද? මුලම. හැබැයි කියන්නේ පස්ස පංචමා. පටිලෝම වශයෙන් පන වෝහාරං කත්තා පස්ස පංචමාති උත්තම්. පටිලෝම කියලා කියන්නේ චිත්තං චේතනා සංඥා වේදනා පස්ස. පටිලෝම පැත්තෙන් තමයි මේක කියන්නේ. තේරුණාද කීව කතාව? ඒ නිසා තමයි පස්ස පංචම කියලා කියන්නේ. ඤත්ති ဒုတိය කියලා කියනකොට ඤත්ති ඇවිල්ලා පටිලෝම වශයෙන් දෙවෙනියටනේ. පැහැදිලිනේ? ඒ අර්ථයෙන් කියනයි කියලා කියන්නේ ඒකයි. ඒසේවනයෝ ඤත්ති චතුත්ථ කම්මේපි. ඒ අර්ථයෙන් තමයි මේක ඤත්ති චතුත්ථ සහ ඤත්ති ဒုတိය වශයෙන් කියන්නේ. අනුශ්‍රාවණ දෙමු. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අටුවාවෙත් ඒ අර්ථය කියනවා. නමුත් මේ පදේ හැදිච්ච විදිහ අස්ම මේ කියන්නේ. ඉතින් පටිලෝම වශයෙන් හතරවෙනියට එනවනේ. ඒක තමයි මේ භාෂා ප්‍රයෝගාශිත වචන කියන විදිහ. සමහර ඉංග්‍රීසි එහෙමත් එනවනේ ආශිතුම ඔය වගේ. සමහර දේවල් කියන්න කිව්වහම. හරි. ඊට පස්සේ ඤත්ති චතුත්ථ කම්මං නාම. ඒක කිව්වා. ඔන්න ඊට පස්සේ වැදගත් කාරණයක් කියනවා. තත්ත අපලෝකන කම්මං අපලෝකීත්වාව කාතබ්බං. අපලෝකන කර්මයක් තියෙනවා නම් ඒ අපලෝකන කර්මය අපලෝකණය කරලම කරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ කියනවා ඤත්ති කම්මාදි වශයෙන් න කාතබ්බං. අපලෝකන කර්මයේ ඤත්තියක් කියලා කරන්න බෑ. ඤත්ති කම්මම්පි ඒකං ඤත්තියෙන් තපිත්වාව කාතබ්බං. ඤත්ති කර්මයේද එක ඤත්තියක් කියලා කළ යුතුයි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. සමහර කර්ම තියෙනවා අපි කරන දේවල් මේ අපලෝකන ඤත්ති ආදී දෙක තුනකින් කරන්න පුළුවන්. එහෙම බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. පැහැදිලිද? සමහර ඒවා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ කර්මය නම් මේ විදිහටමයි කරන්න ඕනේ. පැහැදිලිද? අන්න එහෙම කිව් එකක් වරද්දන්න බෑ. දැන් අපි හිතන්නේ උපෝසථේ කොහොමද? කියනවා මහා සංඝයා වහන්සේ දෙනවදාරණ සීක්වා අපි දැන් මේ උපෝසථේ සිද්ධ කරන්න යන්නේ ඒක සංඝයාට දැනුම් දෙනවා. සංඝයා රුචිනන් නිහඬ වේවා. එහෙම කරලා උපෝසථේ කරන්න පුළුවන්ද? බෑ. සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ උපෝසතං කරිය්‍ය. ඔන්න ඔය විදිහට ඤත්‍ය තියන්න ඕන. පැහැදිලිනේ? ඒක අපලෝකණයකින් කරන්න බෑ. ඒක ඤත්‍ති කර්මයක්. අන්න ඒ එහෙම මාරු කරන්න එපා කියලා මේ කියන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ කියනවා ඤත්‍ති ဒုတိය කම්මං පන අපලෝකෙත්වා කත්තබ්බම්පි අත්‍ය අන්නේ එකයි. ඇතැම් ඤත්‍ති ဒုတိය කර්ම තියෙනවා. අපලෝකණය කරලා කළ යුතු ඒවත් තියෙනවා. අකතබ්බම්පි අත්ති. නොකළ යුතු ඒවත් තියෙනවා. තත්ත සීමා සම්මුති. හොඳට මතක තියාගන්න සීමා සමූහනන කටින දානං කටින උබ්භාර කුටිවත්තු දේශනා විහාරවත්තු දේශනා ඉති ඉමානි ච කම්මානි ගරුකානි. මේවා ගරුක කර්ම අපලෝකෙත්වා කාතුන්න වට්ටන්. අපලෝකණය කරලා කරන්න බෑ. සීමා සමූහනනයක් කටින දානයක් ඒවා ඉතින් අපලෝකන කරලා කරන්න බෑ. ඤත්ති ဒုတိය කම්ම වාචං සාවිත්වාව කත්තබ්බානි. ඒක ඤත්ති ဒုတိය කර්ම වාක්‍යයකින්ම කරන්න ඕනේ. අවශේෂා තේරස සම්මුතියෝ සේනාසන ගාහක මතක චීවර දානාදී සම්මුතියෝ චාත්‍ති ඒව රූපානි ලහුක කම්මානි. සම්මුති දී මේ දේවල් ලහුක කර්මනේ. ඒ ලහුක කර්මය අපලෝකෙත්වාපි කාතුම් වට්ටන්. ඔක එදා කවුරු හරි අහුවා ප්‍රශ්නයක්. ඒතර ඒක ඇත්තරම ඤත්ති ဒုတိයෙන් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් අපලෝකණයෙන් කරන්නත් පුළුවන්. ඤත්ති කම්මං ඤත්ති චතුර්ථ කම්මං වශයෙන් පනන කාතබ්බං ඒව. ඒක ඤත්තිය වශයෙන් උත් ඤත්ති චතුර්ථ කර්ම වශයෙන් උත් කරන්න බෑ. වඩා හොඳට එහෙනම් අපි ඤත්ති චතුත්ථයක් කරමු කියලා නේද? ඔය එහෙම කරන්න බෑ. ඤත්ති චතුර්ථ කම්මං. ඊට පස්සේ ඤත්ති චතුර්ථ කර්මය ඤත්තිංච තිස්සෝච කම්ම වාචායෝ සාවිත්වාව කාතබ්බං. ඒක නම් ඤත්තිය තියලා අනුශ්‍රාවන තුනක් කරලම තමයි කරන්න කියන්නේ. අපලෝකන කම්මාදී වශයෙන් න කාතබ්බන්ති අය මෙත්ත සංකේපෝ. උපසම්පදාවක් එහෙම දෙනවා ඉතින් අපලෝකනේ. එහෙම පුළුවන්ද? ඔව් එහෙම කරන්න බෑ. ඊළඟට කියනවා විත්තාරතෝ පන විස්තර වශයෙන් වනාහි ඉමානි චත්තාරි කම්මානි කතිහාකාරේහි විපජ්ජන්ති ඉති. මේ සතර කර්මයෝ කී ආකාරයකින් විපත්තියට පැමිණෙනවද? ආදීනා නයන යනාදී නයින් පරිවාර අවසානේ පරිවාර පාළි අවසානේ කම්ම වර්ගේ කර්ම වර්ගේ ඒතේ සංවිනිච්චය ආගතෝ මේ විනිශ්චය පරිවාර පාළි පැමිණෙනවා කියලා කියනවා. යම්පන තත්ත අනුත්තාන යමක් එහිලා අනුත්තානම් කියලා කියන්නේ ගැඹුරුයිදනේ. ඔව් ප්‍රකට නැත්තේද තං කම්ම වර්ගයේ ඒව වන්නේ ඉස්සම්. ප්‍රකට නැති අර්ථ ටික ගැඹුරු තැන් ටික ඒක කොතනද විස්තර කරන්නේ? කර්ම වර්ගයේම විස්තර කරන්නම් කියලා කියනවා බුද්ධ ගෝසාචරයන් වහන්සේ. ඒවන්හි සති මෙසේ ඇති කල්ලින අට්ඨාණේ වන්නනා භවිස්සති. නුසුදුසු සෙන වර්ණනා කළා වන්නේ නැහැ. දැන් කර්ම වර්ගයේ මෙතෙන්ට ගත්තොත් එහෙම ආය පරිවාරදී කියන්න දෙයක්වත් නැතිලා යනවන්නේ. ආදිතෝ පට්ඨායච මුල පටන් තස්ස තස්ස කම්මස්ස විඤ්ඤාතත්ත. ඒ ඒ කර්මය විඤ්ඤාතත්ත සුවිඤ්ඤේයා භවිස්සති इति. දන්නා ලද බැවින් සුවිඤ්ඤේය වන්නේයයි කියලා කියනවා. මොකද දැන් පරිවාර අවසානයට එද්දී ඒ ඒ කර්ම ටිකේදී මුල් කොටස් ටික කියවන්න ඕනේ ඔක්කොම කියවිලා නැතෙන්ට එන්නේ. එතකොට ඒ තැනේදී බොහොම පහසු වෙනවා කියලා කියනවා. මෙතනටත් ඉතින් විමතිනෝදිනී ආචාර්යයන් වහන්සේ කියනවා විත්තාරතු ආගත කම්ම වග්ගස්ස ආදිතෝ පට්ටාය වන්නනා මුකේන. දැන් විස්තර වශයෙන් කර්ම වර්ගය එන හින්දා මුලපටන්න වන්නනා මුකේන විඤ්ඤාතත්තා විනිච්ඡෝ භවිස්සතිති යෝජනා. එතනදිම මුලපටන් විස්තරේ කරන්නම් කියන එකයි මේ බුද්ධ ගෝසාචරයන් වහන්සේ කියන්නේ. හරි නේද? ඉතින් අපි ප්‍රාර්ථනා කරමු නේද? කර්ම වර්ගයේ අවසානයේ දක්වා, පරිවාර අවසානයේ දක්වාම අබ්දිනේ කටේතු කරගන්නට ඉක්මනින් ලැබේවා කියලා. එහෙමත් නෙමෙයි සන්නංස, අපව මුල් කර්ම වල ඉඳලම විස්තරයක් කරනවා පරිවාරේ. ඔව්. කර්ම වාක්‍ය කියන්න ඕන තැන් පටන් ඉඳලම කියනවා. හරි නේද? එහෙනම් අද බලලා කියන්නම් කියලා විශේෂයක් ඉතිරි වුණේ නැහැ. හොඳයි, එහෙමනම් අපි ආපහු පන්තියක් කරන්න දවසක් එනවද? කොහොමද? අය බැරි වෙන්නේ. හෙට රැත් වැඩ තියෙන. ඔව්, මට පණිවිඩයක් එවන්න බෑ. ආ, හෙට ඔබන්සේ පන්තියනේ. එහෙනම් ඉතින් ආයි කරන්න බැරි, ආපහු එනම් භාවනා වැඩසටහනෙන් පස්සේ අපි පන්ති පටන් ගමු නේද? ඔය එහෙම පුළුවන්කමක් තිබ්බොත් අපිට කියන්න. 10 13 නම් බැරි වෙයි අස්ම එලි වෙනකන් එහෙත් පිරිතක්. 14 පුළුවන් වේ. 14 පුළුවන් වුණොත් ආයි පන්තියක් කරමු 12:05. බෑ බෑ, එහෙ ධර්මායතනේ පිරිතක් තියෙනවා. ඒවත් අපි යොදාගත්ත ඒවා නෙවෙයි මේ පිරිස ලෑස්ති කරපුවන්. වෙනමකුත් විශේෂයක් නැහැ නේද? ඒ කර්ම වර්ගය කියනවා ස්ම මේ මේ ටික පුළුවන් මේ මේ ටික බෑ කියලා. නෑ නෑ, එතනදි කියනවා. ඒ ඉඩ ලැබෙන කාලවලදී ඇත්තරම මේ ප්‍රයෝජන ගන්න සහ මේ පරියංක වලටත් ওই උදේවරු එහෙම තියෙන පරියංක වලට පිරිස සම්බන්ධ වෙන එක හොඳයි. භාවනාව අතහැර ගන්න නැතුව මේ මොකද පන්තිත් ඉතින් අර බලපුවාම ටිකක් දැන් අර වැඩි වෙගෙන යනවනේ නේද? එක 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 දැන් අපිත් පන්ති 4ක් විතර කරනවා. අර ඉතිත් ඇයිසම පන්ති 4ක් නේ? 3ක්ද? එතනම 7යි පන්ති නේද? ඉංග්‍රීසි පන්තියේ 8යි, පරිවර්තන පන්තියේ 9යි, ඔය පන්ති 17ක් 18ක් විතර වෙනවයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා පැත්තක් ටිකක් ටිකක් නෙවෙයි, ඒක පුළුවන් හැම වෙලාවෙම කළ යුතුයි. කොහොම හරි අපි විනය පිටකේ අවසානයක්වත් වෙනකන් ඉවසීමෙන් කටයුතු කරමුනේ, උපරිම උත්සාහ කරමු. ඉතින් මේ වස් කාලය ඉවර වෙද්දී මේකවස. හැබැයි තව ඇත්තරම මේ ලොකු කොටසක් නම් නැහැ. දැන් ඊළඟට අමාරුම කොටස සේනාසනක් කන්දකේ, ඒක ඉවරු නැහැ කියන්නේ නම් සෑහෙන කොටසක් අවසන්. ඊට පස්සේ පරිවාරයේ ඉතින් අමාරු නැහැ. අපි ඉගෙන ගත්තේවම ආපහු නැවත මතක් කරගෙන විනිශ්චය ගලපගෙන යන්න තියෙන්නේ. එච්චර ලොකු අපහසුයක් නැහැ. ඔව්, මතක් කරගන්න ඕනේ ඉතින්. ඔව්, කොම් බලන්න ඕනේ. නෑ, ඒතර ටීකාව එහෙම තියෙනකොට ඉතින් විස්තරය කියනවා. මං අහන්නම් ඔබ වහන්සේලාගෙන් නේ. හරි ලස්සනයි. හැබැයි ඉතින් මේ පුදුම මේකක් එනවා පරිවාර ටික කරගෙන යද්දි. කියනවනේ පරිවාරයේ දන්නේ නැතුව විනිශ්චයක් එහෙම දෙන්න බෑ කියලා. මේ ලොකු දෙයක් ඉතින් හොයලා බලන්නකෝ ලංකාවේ වටේම කොහෙද මේ විනය පිටකයේ මේ විදිහට කෙරෙන්නේ කියලා. ඉතින් අත්ත කතාව ඉතින් දිද්දිනී විතරයි දැනට මම දන්න විදිහට දැනට ওই විදිහට හරි කරගෙන යන්නේ. ඒ හැර ඉතින් වෙනනම් දන්න තැනක් නැහැ. එහෙම ආ මෙහෙ දැන් කෙරෙනවා කහගොල්ලේ කෙරෙනවා. ඒත් ඉතින් කැටවල සංසි දිද්දිනී නේ ඉගෙන ගත්තේ. ඒ නිසා මේ ලොකු ලාභයක් ඇත්තටම මේ ලැබිලා තියෙනවා. ඉතින් මේ මට්ටමින් හරි අපි කරගත් එක ගැනත් ඉතින් අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි මේකෙන් විතරක් අතහරින්නේ නැතුව අර කොස්ගොඩ සංසේ මං කිව්වේ නේද? මේ ඉවර කරාට බෑ ඌ ආය ආයේ මේ සිහි කරන්න ඕනේ. දැන් සංසෙත් අවුරුදු 8ක් 30 විනේ පිටකේ ඉගෙනගෙන තියෙනවානේ. නමුත් දැන් මතක නැහැ කියනවා ඒ බලන්න නැති හින්දා. බල්ලා නැති හින්දා. අපිට උනත් එහෙමයි. දැන් අපි පරාජිකා පාචිත්‍ති කරපුවෝ දැන් සෑහෙන ප්‍රමාණයක් අමතක වේගෙන එනවනේ. හැබැයි අර එක වතාවක් හරි ඉගෙන ගත්තට පස්සේ ආයේ බලද්දී විනිශ්චය ගන්න ඉතින් පහසුයි. මොකද අපි දැන් මේක කියවගෙන ඉන්නේ තියෙන්නේ. ඔන්න දන්නවා හොයන්න පුළුවන්. කරගන්න පුළුවන් ඊට පස්සේ. එක වටයක් මේක යනකම් තමයි මේ අපහසු වෙන්නේ. සහ සාමාන්‍යයෙන් ඉතින් තේරෙනවා මේ විනේ විනිශ්චයක් එනකොට මේ මට්ටමින් බේරුණොත් ඇති මේ මට්ටමින් ගියොත් එවත වෙනවා. හොඳයි එහෙමනම් අද දවසේදීත් අපි සෑම සියලු දෙනා වහන්සේලා මේ විනේ අධ්‍යනය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියේ ඒකාන්තයෙන්ම නිවන් පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨානය කරමි.